પ્રકરણે અનુપજીવરે એ સંકતે સંગ્રહ લગ્ન ધર્મ સાધન કથા કરમે આવા એક દુઃખમૂલક કરુણોલ હેતુ વચ્ચે કેકલ્લા ચુલ્લંતર દુઃખ ಉಲ್ಲಂತದೇನ ಪುಡಿ ಕೇತಿ ಮಾತೃ ಕಾಪಿಯನ್ನು ಅದಕ್ಕೆ ಕಾರಣ ಆಕೇನು ಅದರಿಂದ ಚುಲ್ಲಂತ ದುಃಖ ಜಿಲ್ಲಕ್ಕೆ ಅದಕ್ಕೆ ಇವತ್ತೇನ ಲುಕ್ಕು ಮಾತೃ ನಾನು ಬೋಟು ಪುಡಿ ಲೋಕೀಯ ಧರ್ಮ ಲೋಕೋತ್ತರ ಧರ್ಮ ಸಂಕಟ ಧರ್ಮ ಸಂಕಟ ಧರ್ಮ ಇವಾಗ ಪುಡಿ ಮಾತೃಕೇನಪ್ಪ ಚುಲ್ಲಂತರ ದುಃಖ ಜಿಲ್ಲಕ್ಕೇನು ಈ ಚುಲ್ಲಂತರ ದುಃಖೇ ಅವಸಾನಕ್ಕೆ ಇಯಾವೆ ಕಲ ಕೇನೆ ಚಿವಿನಿ ಯಾಕೆ ಚಿನ್ನವಿನಿ ಯಾಕೆ ಗೊತ್ತ ಅದ ಅಪಿಟ ಪೌಕಿಯನೋ ಗೊಚ್ಚತೆ ಅಹುರ ಗುಡಾಕ್ ಆಸ ಗೊಚ್ಚತೆ ಏಕದಿ ಏದ ದಿಕ್ಕ ಧರ್ಮಿಯ ಹಯಕ್ ಅರಗನ ಒಕ್ಕೊಮ್ಮ ಕಟ್ಟ ಎಕ್ಕತ್ತು ಕರಲ್ಲ ಗೊಚ್ಚತೆ ಅಕ್ಕದಲ್ಲ ಏಕ ವಿಸ್ತರ ಕರೋ ಮುಖದ ಭಿನ್ನ ಭಿನ್ನ ಮಧ್ಯಕ್ಕೆ ಗುಣಾತ ಈ ಒಕ್ಕೊಮ್ಮ ಆಸೋ ಧರ್ಮ ಹಂಗೆ ಪಿನ್ನನ ನಿಸ ಆಸೋ ಧರ್ಮ ಹಂಗೆ ಕಥಾಕರ ನಿಸ ಈ ಆಸೋ ಧರ್ಮ ಜನ ಸದಾನುವಿನ ದಿಕ್ಕ ಮಾತೃಕ ಧರ್ಮ ಟಿಕ ಕಟ್ಟೆ ಕುತ್ಕೊಳ್ಳ ಇದಕ್ಕಿನ ಗೋಚ್ಯತೆ ಆಗ್ತೀರ ಎತ್ತಕೊಟ್ಟು ಇಲ್ಲಿ ದಿಕ್ಕ ಹಯ ದಿಕ್ಕೆ ಕಲ್ಮ ಹಯ ಗುಣಾತ ಕಥಮೇ ಧಮ್ಮ ಆಸವ ಕಥಮೇ ಧಮ್ಮ ನೋ ಆಸವ ದಿಕ್ಕೇಕ ಇವಾಗ ಏಮ ಆಸವ ಧಮ್ಮ ನೋ ಆಸವ ಧಮ್ಮ ಸಾಸವ ಧಮ್ಮ ಅನಾಸವ ಧಮ್ಮ ಆಸು ಸಂಪ್ರಯುಕ್ತ ಧಮ್ಮ ಆಸು ವಿಪ್ರಯುಕ್ತ ಧಮ್ಮ ಅದಕ್ಕೊಟ್ಟು ಆಸವ ಚೇವ ಧಮ್ಮ ಸಾಸವ ಆಸವ ಚೇವ ಧಮ್ಮ ನೋ ಸಾಸವ ನೋ ಆಸವ ಆಸವ ಚೇವ ಧಮ್ಮ ಆಸವ ವಿಪ್ರಯುಕ್ತ ಚ ಆಸವ ಸಂಪ್ರಯುಕ್ತ ಆಸವ ಸಂಪ್ರಯುಕ್ತ ಚೇವ ಧಮ್ಮ ನಚ ಆಸವ ಚ ಆಸವ ವಿಪ್ರಯುಕ್ತ ಕೋಪನ ಧಮ್ಮ ಸಾಸವ ಅಪಿ ಅನಾಸವ ಅಪಿ ಕೇಳ ಮಿನಮೇವಾಗಿ ದಿಕ್ಕ ಧರ್ಮತ ಹಯ ವಿಸ್ತರಕರಣ ಇದರಲ್ಲಿ ಅಪಿ ಅದನ್ನೇ ಆಸವ ಪರ್ಯಾಯ ಕಥಾಕರ ಬಲಂದ ಇತಕೊಟ್ಟ ಆಸವ ಕೇಳಕ್ಕೆ ಫಲ್ ಏನು ಸ್ವಭಾವಿತ್ತೆ ಬಹು ಕಲಿಸಿಟ್ಟು ಕಾಯಕ್ಕೆ ಕೇಳಿ ಸಿಂಹಲ ಆಯುರ್ವೇದ ಕ್ರಮ ಏಕೈಕ ಆಸೋ ಧರ್ಮ ಕಿಲ್ಲದನ್ನೇ ಬೇತಿ ಪಲ್ಲಧ್ಯಾಸವೇ ಇವಾಗ ಏಕೈಕ ಆಸೋ ಕೇಳ ಮಾಸ ಧನ ಪುಳುವಾಟ ತೀರ ಪಲ್ಕಲ್ಲದನದೇ ಇವತ್ತೇನು ನನ್ನ ಇವಾಗ ಕಲ್ಪ ಬಹುಗಣನ ಕೃತನಕ ಪಲ್ಲವಿ ಪಲ್ಲವಿ ತೀನ ಮೇ ಕೆಲಸ ಬಹಳಿಗೇನೋ ಆಸೋ ಕೇಳ ಕೆಲಸ ಹುರುವಟಕೇನೋ ಆಸೋ ಕೇಳ ಎತ್ತಕೊಟ್ಟ ಮೇ ಪಲ್ವೆಚ್ಚ ಬಹು ಕಲಿಸಿಟ್ಟ ಕವತ್ತೇನ ಸ್ವಭಾವಯ ಹತರಾಗ್ತೇನು ಇದರಕ್ಕೇನು ತತ್ತಾರು ಆಸವಾಗಲ್ಲ ಆಸವ ಧರ್ಮ ಹತರ ಕಾಮಾಸವ ಭವಾಸವ තිත්තාසෝ අවිජ්ජාසෝ ප්‍රාසෝ ධර්මාර්ථ. බොහෝ කල් සිට පැවතෙන කෙලෙස් ධර්මතා හතරක් තියෙනවා. එක තැනක පල් වෙන, එක තැනක පල් කරන ස්වභාවයෙන් සිත් කෙලෙස් හතරක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගන්න හැමදාම සම්තෝෂෙන් ගත ලෝකේ අලුත් බවක් තියෙනවා. නම් බවක් තියෙනවා. නමුත් අපිට අලුත් නැහැ, අපිට නැවුම් නැහැ. අපිට දන්න හඳුන හුරු පුරුදු ගතියෙම හැම දෙයක්ම මේ ආසෙන් විකෘතිය. අපේකට උපමාවක් කළොත් කවදාවත් නොගිය කවදාවත් නොදැක් සිදු කළ නැති ආරණ්‍යකට හරි ගංගාවක් හරි හරි කොතනක හරි තැනකට යන්න ඕලන්ට තේරේ හරි නැවුම් බව හරි අලුත් බවක් තේරේ. ඊට පස්සේ සතිය දෙකක් ඉන්න අර නැවුම් බව නැහැ, අර අලුත් බව නැහැ. අන්න දැන් ඒ මුලින්ම ඒකේ ඒ මට්ටමේ පිට දැන් වශයෙන් ආශ්‍රය අඩු. ඊට පස්සේ අලුතෙන් අලුතෙන් හම්බෙච්ච අරමුණු ආශ්‍රයන්ට එකතු වුණාට පස්සේ ආශ්‍රයෙන් තමයි තවම බලන්න කරන්නේ. දැන් අපිට හැමදාම හම්බේ නැයිම හම්බ වෙන්නේ, හැමදාම ඒක කරපු වට පිටාවම හම්බ වෙන්නේ මේ ආශ්‍රයෙන්ගේ කෘත්‍යය. නැත්නම් මේ හම්බෙන හැම කෙනෙක්ම අලුත්ම අරමුණක් ගන්න පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. කෙනෙන හැම අරමුණක්ම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඊගා උපදින අරමුණට ඉස්සෙල්ලකේ කිසිදු සම්බන්ධයක් නැහැ. එහෙම හැම සද්දයකටමත් එහෙම. නමුත් එහෙම වෙන ධර්මතාවයක් තියෙන තැනක කලින් දැකපු අයම අපිට හම්බ වෙන්නේ කලින් අහපු ඇසුරු කරපු පරිසරම අපිට හම්බ වෙනවා කියලා මේ තියෙන්නේ. මෙන්න මේ ආශ්‍රය තියෙන මේ කෙලෙස් ටිකේ කෘත්‍යය. එහෙම හම්බ වෙන එකේ ස්වභාවය තමයි ඔය කෙලෙස් ආශ්‍රය ටික. එයා කරන වැඩක් උය. ඒ ආශ්‍රව සේවක කෙනෙකුට හැමදාම ජීවිතේ හැම මොහොතක්ම නැව. හැම මොහොතක්ම පෙරණු තිබීම හටගෙන ඉතන යංකිත සමුදි ධම්ම සම්බන්ධ නිරුද්ධ. ඒ නිසා යාට කිසිම දෙයක් එක්ක බැඳීම් නැත්තේ. එළියෙන් ගැටීම් නිකුත් නැහැ. එතකොට ඒ නිසා ආස්ව කියලා කියන්නේ බොහෝ කල් සිට පැවතෙන කෙලෙස් කෙලෙස් අධ්‍යක්ෂය. නැත්නම් එක තැනක අපේ ජීවිත පල් කරන ස්වභාවය කියන ආස්ව කියලා. ඒකෙදි පළවෙනි එක තමයි කාමාසව. කාමාසවේ එතකොට කාමාසය කියලා කියන්නේ මොකද්ද? යෝ කාමේසු කාමච්ඡන්දෝ කාමරාගෝ කාමනන්දි කාමතණ්හා කාමස්නේහෝ කාමපරිලාහෝ කාමමොච්ඡා කාම චෝසන අයං මුච්චති කාමාසෝ. කාමාසෝ කියන එක දකින්න වෙන්නේ එයා කරන කෘත්‍යයෙන්. මේ විස්තර කිරීම කාමාසෝ නෙමෙයි කියලානේ. නමුත් ඒ කියන්නේ එයාගේ වැඩෙන් එයා හඳුනා ගන්න වෙන්නේ කාමයේ කෙරෙහි යම් කැමැත්තක් තියෙනවා නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඒවා අරමුණු කරන මනස කියන මේවා ආරම්භයා යම් කාම ඡන්දයක් තියෙනවා. ඒ කාමයන්ගේ යම් රාගයක් තියෙනවා. කාමයන්ගේ නන්දිය සතුටු වෙන කමක් තියෙනවා. ඒක තණ්හා කරන බවක් සෙනෙහ පරිලාහ එක දෙවිල්ල කියන්නේ නොපිරෙන බවක් තියෙනවා. සෑහෙමට පත්ම වෙනකම. එතකොට කාමජ්ජෝසන කාමයේ බැස ගන්න බවක් තියෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ කාමාසව කියලා. එතකොට දැන් මෙතනදී මේ වචන හැම එකකම මේ විදිහට අර්ථ තියෙනවා. ඒකදී අපි නිගමත ගන්න. දැන් හිතින් අතරක් නැතුව හැම වෙලාවෙම අර හරක දවස පුරා ගිහිල්ලා කාලකාලවිල එකතනකට ඇවිල්ලා වමාරවමාර කනවා වගේ ජීවිතේ පුරාවටම තැන් තැන් වල ඇවිදලා ගත්ත අරමුණු එක තැනක ඉඳගෙන කකා කකා වමාරවමාර සිහි කරන ගතිය තියෙන්නේ. ඒ කියන්නේ සිහි කර නිතරම රූප සිහි කර කර ශබ්ද සිහි කර කර කරපු දේවල් සිහි කර කර කියපු දේවල් සිහි කරන මේ සිහි ඒ සිහි වෙන අරමුණු නෙමෙයි. දැන් ගෙදර කියලා සිහි වෙනවා කියන්නකො සිහි වෙන ගෙදර කියලා අපිට හම්බෙන අරමුණ නෙමෙයි. ඒ අරමුණ සිහි කරන ගතිය දකින්ද මේ තමයි කාමාශ්‍රේ ලක්ෂණ. ඒ අරමුණ වලට කැමැතිකම නිසා, කැමැති ගතිය නිසා ඈ ඒව ඇසුරු කරන්න ඕනේකම තමයි මෙයාගේ මේ හැම වෙලේම සිහි කරනකම. ওই කාමාශ්‍රය නිසායි මේ ලෝකේ එපා වෙන්නේ නැත්තේ. එපා වෙන්න දෙන්නේ නැත්තේ. ආදීනව පෙන්වන්නේ නැහැ. ඒ දුක පෙන්වන්නේ නැහැ. සැප ස්වභාවය නිතරම සිහි කර කර සිහි කර කර සිහි කර කර. සැප නැහැ, සැප හොයන ගතිය, විමසන ගතිය. අරමුණ කරමුණ ගානම සිහි කරන ස්වභාවයෙන් තියෙන මේ සැප හොයනකම. ඔය අරමුණ කරමුණ ගාන සිහි කරන ගතිය දකින්න කාමාශ්‍රේ ලක්ෂණය. නිතරම රූප සිහි කරන, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඒව සිහි කරන ගතිය නැත්තම් ජීවිතේ සැප වේදනාවක් ආපු අරමුණු නැවත නැවත සිහි කරන ඒ තණ්හාවේ මේ කෘත්‍යය මේ කාමාශ්‍රයේ කෘත්‍යය ඒ වගේ සැපය කොහොමද ගන්නෙ කොහොමද කරන්නේ කියලා උපක්‍රම කරන හැටි උපක්‍රම හොයන හැටි මේ මෙයාගේ කෘත්‍යය මෙයාගේ කටයුතු මේ ඔක්කොම ආයිති කාමාශ්‍රයට මේ මෙතන තියෙන ස්කන්ධ ටික කුයි කෙලෙස විසත්තේ කියලා අපි කියන තැනට මේ කෙලෙසේ තියෙන කෘත්‍ය ටිකට තමයි මේ ලෝකේ පුද්ගලයෙක් කරනවා පුද්ගලයෙක් කළා කියලා විවහාර කරන්නේ. නමුත් මේ සම්පූර්ණ මෙහෙවන්න මෙන්න මේ කෙලෙසෝද. එතකොට රූපාදී අරමුණු හිතේ හිතේ සිහි වෙන ක්‍රම දකින්ද කාමාශ්‍රය කියලා. අරමුණු නැවත නැවත උපද්දන ගතිය දකින්ද කාමාශ්‍රය ඇති. ඒ කියන්නේ හිතින් යම් යම් දේවල් හොයන ගතිය විමසන ගතිය ආස්වාදයන්ගේ නිමිති සිහි කරන ක්‍රම දකින. ඒ නිමිති නෙමෙයි. ඒ නිමිති එහෙම සිහි කරන ක්‍රම දකින මේක තමයි පහන වූ කාමාශ්‍රය කියලා කියන්නේ. එයා දුරු නොවිච්ච නිසා තමයි තමන් කැමති වුණත් නැතත් පුද්ගල භාවයෙන් අපි කැමති නොවෙන්න පුළුවන්. අපි කැමති හිත සමාධිය වෙනවට. නිවර්ණ ධර්ම දුන්න නමුත් මෙයාගේ කෘත්‍යය කරනවා. එයා ඉන්නේ නිසා එයාගේ වැඩේ එයා කරනවා. ඒක තමයි කාමාශ්‍රය කියලා කිව්වේ. එතකොට භව ආශ්‍රය කියලා කියන්නේ භවේසු භව චන්දෝ භව රාගු භව නන්දි භව තණ්හා භව ස්නේහෝ භව පරිලාහෝ භව මුච්ඡා භවච්චෝ භවච්චෝසාන මේ භවයේ කැමැත්තක් තියෙනවා නම් භවයේ ඇලීමක් සතුටු වීමක් තණ්හාවක් භවයේ සෙනෙහසක් භවයේ ගැන අතෘප්තිකර බවක් එතකොට භවයේ මොසපත් වෙන කමක් තියෙනවා නම් භවයේ දැසගෙන සිටන කමක් තියෙනවා නම් මේකට කියනවා භවආසව කියලා. දැන් කාමාසව කියන තැනදී තැනක් තියෙනවා භවයේ. ඒකෙදි ඒ භවය හඳුනන කාම භවය කියලා. නමුත් කාම භාණ්ඩ වලින් ඒ ටික ගහලා තියෙනවා අපිට. ඒ කියන්නේ අපි එහෙම ගත්තොත් දැන් භවය කියන එකෙදි අපි අර මතක් කරේ දැන් මෙහේ අපි මොන හරි දෙයක් සිහි කරනකොට සිහි කරනදී බාහිර ඇති බවට පෙන්නන කම දකින්න බව ආශ්‍රය කියලා. භව ආශ්‍රය කියලා කියන්නේ තාපයෙන් ගත්තොත් දැන් තිරිසංගත සතෙක් හදිසියෙ කැඩපතක් ඉස්සරහට ගියා කියන්නකො. ගිහාම එයා දැනගත්තත් නැතත් තමන් කැඩපත ඉස්සරහට ගිය නිසාම හැදිලා තෙමෙද්දී බාහිර තිබුණු දෙයක් දැක්කා කියන හැඟීමක් එයාගේ හිතේ ඇති වෙනොත් අන්නේ හැඟීම් ස්වභාවය දකින්න බව ආශ්‍රය කියලා. බාහිර තිබුණු දෙයක් හම්බ වෙනවා මේ කියන්නේ බාහිර දෙයක් කියලා තමන් ගිය නිසාම උපද්දනවා උපද්දගත්ත කියන්නේ නැතුව බාහිර දෙයක් හැටියට හම්බ වෙන තිරසංගතට හම්බ වෙන ගතිය. ඒ තිරසංගත සතාගේ කණ්ණාඩියට වැටිච්ච ඡායාව නෙමෙයි. කැඩපතත් නෙමෙයි. තේරෙන්නේ? කැඩපතේ දෝෂේ නැහැ, ඡායාවේ දෝෂේ නැහැ. එහෙමනම් බලන්නත් බෑනේ. එකදුත් අයිතන. ඒක දෝෂේ නෙමෙයි. ඒක ආශ්‍රය නෙමෙයි. ඕනම කෙනෙක් මිනිස්සෙක් වුණත් කියත් ඡායාව වැටෙනවා. කණ්ණාඩියට. එතකොට ඔපුවත් බවක් තියෙන කැඩපතේ දෝෂේ නැහැ. ඉදිරියෙන් තියෙන ප්‍රතිබිම්බයේ වැටිච්ච එක ප්‍රතිබිම්බයේ දෝෂෙත් නැහැ. මෙතන දෝෂේ තියෙන්නේ ඒක ඇති කෙලෙස්. ඒ කෙලෙස්ෙන් තමයි දුක් වෙන්නේ. මේ කෙලෙස් තමයි දුක් උපදවන්නේ. ඒ කියන්නේ එතකොට භව ආශ්‍රය කියන එක දකින්න භවය කියන එක තමන්ගේ මෙහෙවීමෙන් තමන්ගේ සම්බන්ධයකින් මේ ස්කන්ධ ටික තමන්ම උපද්දවා ගත්ත කියනක පෙන්න නැතුව බාහිර තියෙන දෙයක් හම්බ වුණා කියන එක. එතකොට තමන්ට ඒක විඳින්න දෙනව කරන්න දෙයක් නැහැ. තමන්ම උපදවා ගන්නවා කියලා දැනකින් පෙවුනොත් අපේ සම්බන්ධයකින් අපි මේක හදාගන්නේ කියන තැන අපි දැනගත්තොත් දැක්කොත් අපිට ඒක ප්‍රයෝග කරලා ඒක එපාන වළක්ව ගන්න පුළුවන්. නමුත් මේ කෙලෙසෙන් යෙදිලා හම්බ වෙන මට්ටමට එයාට මුකුත් කරන්න බැහැ. එතකොට මොකද එයාට හම්බෙන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි. ඒ කියන්නේ වශයෙන් පවත්වන්න කියන්නේ ඒ දුක ඇති කිරීමේ හේතුව එයාට නැති කරන්න මුකුත් කරන්න බැහැ. ඒක තියෙනවා කියන තැනකින් හම්බ වෙනවා. ඒ වගේ භව ආශ්‍රය ස්වභාවයේ තමයි තමන් ඇත්තත් නැත්තත් ඒකේ තියෙනවා. තියෙන එක හම්බ වෙනවා. තමන්ට කියන වගේ තැනකින් භවයේ ඇති බවට පෙන්වනවා. තේරෙනවද? එතකොට ඒ භවයේ ඇති බවට පෙන්වන එකත් දකින්න භවජ්ජාසන භවයේ වැටගෙන ඉන්නවා කියන්නේ ඒ ගතියෙන් තියෙන එක. එහෙම ගතියෙන් හම්බ වෙන දෙයට කැමති වෙනකොට ඒ වගේ දේවල් වලට කැමති වෙනවා කියන්නේ භව තණ්හාව. එතකොට භව සෙනෙහය කියලා කියන්නේ අන්තිමට අපි බාහිර තියනවා කියන තැන යම් යම් දේවල් වලට කැමති වෙනකොට මේ තියෙන්නේ භව සෙනෙහය කියන තැනක. ඒ කියන්නේ දැන් අපි කියමු තවසනා දිව්‍ය ලෝකෙ කියන එකක් තියෙනවා. ඒක තමයි යන්න කැමති. කියනකොට එතකොට මේ භවය නිසායි මේ තණ්හාව. එහෙම එකක් තියෙන හින්දා ඒ නිසා භව තණ්හාව. එතකොට භ්‍රම ලෝකයේ කියලා එකක් තියෙනවා. ඒ භවයේ ඒ කියන්නේ තමන්ට මුකුත් කරන්න බෑ. ප්‍රතිසම්පාදින ඕනක් නෑ. ඒ කියන්නේ මේ තමන් තුල අවිද්‍යාව වෙයිදලා මේ මට්ටමේ හේතු හදාගත්තොත් තමයි මෙහෙම ලෝකෙ උපදින්නේ කියන දර්ශනයක් නෑ. හේතු හැදුනත් නැතත් Tamanta ප්‍රශ්නයක් නෑ. ඒවම කුද්දන්නේ බ්‍රහ්ම ලෝකෙ කියලා එකක් තියෙනවා. ඒකට යන්න තියෙනවා නම් මොකද? ත්‍රිවි ලෝකෙ කියලා එකක් තියෙනවා. කියන වගේ තැනකින් අවයාට හම්බ වෙන්නේ. ඒක දැන් අතරපාපත්තට තණ්හාවෙන් නැති නිසා ඒ පැත්ත ගන්නේ නැහැ. අපිට මේ කාමය හම්බ වෙන තැනත් ওই භවගතිය නැතුව නෙමෙයි. කාමාදී අරමුණු බාහිර තියෙනවා කියන්නේ. එතකොට කාම භවයයි කියන්නේ භවආශ්‍රය අවස්තන අවිද්නේ කාමාශ්‍රය දෙක එකට තියෙනවා. ඒ නිසා අපිට කාමාශ්‍රය කිව්වහම හොඳට නැති මොකද එයා එතන භවයේ නැතුව කාමාශ්‍රය පවත්තන්න බෑ. කාමාශ්‍රය පවත්තන්න බෑ. නමුත් කාමාශ්‍රය නැතු භවආශ්‍රයද පවතින්න පුළුවන්. භවආශ්‍රය නැතු කාමාශ්‍රයද පවතින්න බෑ. ඒ නිසා ඒ කියන්නේ කාමාශ්‍රව අවිද්‍යා අවිද්‍යාස භවශ්‍රව වගේ ආශ්‍රම තු කාමාශ්‍රව පවතින ධර්මයි. අමාරු නැහැ. ඒ හින්දා මේ කාම මට්ටමේ මේ භවයේත් කාම මට්ටම ඇසුරු කරන එකට කාම භවය
කියනවා.
අවශ්‍ය නැහැ. මෙතන මේ ධර්මතාවය තියෙන මේ උඩ තියෙන ස්තරයේ අයින් වෙනකොට කාමගති අයින් වෙනකොටයි භව කියන මට්ටම හරියට ප්‍රකට වෙන්නේ. එයාට උඩ දැනට කාම කියන මට්ටමට තියෙන තැන යටින් ස්තරේ තමයි භව කියන මට්ටම. ඒ කියන්නේ බාහිර යමක් හම්බ වෙන නිසා ඒවට කැමති. එතකොට මේ කැමති වෙන අරමුණු ටික රූපකාම සද්දකාම කියන මේ ටිකේ කැමැත්ත යම් දවසක අයින් වුණාට අපි දකින විදිහ රන්රිදී මුතුමෙනික් වස්තු නැහැ. නමුත් ඉබඳු ස්කන්ධය තියෙනවා, රූප තියෙනවා කියන මට්ටමකින් භවය අතිතර වෙනවා. කාම බහන්ඩ අපට දැන් අද කාම බහන්ඩ අපිට හම්බ වෙන්නේ ඒ බාහිර තියෙනවා කියන ක්‍රම තුලමයි කාම බහන්ඩ හම්බ වෙන්නේ. කාමාශ්‍රය ස්වභාවය තමයි කාම බහන්ඩ අපිට හදලා දෙන එක. කාම බහන්ඩ හොයන ගතිය නිතරම කාම බහන්ඩ හොයන ස්වභාවය තමයි ඉතින් තියෙන්නේ. එතකොට ඒ ස්වභාවය නැකුණාම භවයේ ඉතුරුයි. නමුත් මේ ස්කන්ධය තියෙනවා කියන මට්ටම ඒක තමයි භව අවස්ථාව. ඒකෙදි ඒ නිසා දැන් අපේ මට්ටමට කාම භව මට්ටමට ඒක කියන්න ඕනේ නැත්තේ. තේරෙන නේද? එතකොට දැන් සාමාන්‍ය භව රාගයේ කොහෙද තියෙන්නේ කිව්වහම රූප රූප භවය කියලා දෙන්නා නේ නිසා. නියම භවයේ පැවැත්ම ස්කන්ධ ටිකේ පැවැත්මෙන්ටම තණ්හා කරනවා කියන ටිකක් තියෙන්නේ එතන. ඒ කියන්නේ අද කාම මට්ටම කියන්නේ ස්කන්ධ ටිකේ බොරුවක් හදාගන්න. රූප රූප භව මට්ටමේදී නීවරණ දය කියලා කියන්නේ ප්‍රകൃතියෙම තියෙන ස්කන්ධ ටිකට තණ්හා කරලා තියෙනවා. තේරෙනවද? දැන් මේ කාමයේ සහ භවයේ වෙනස තමයි භවයේදී සැබෑවම ස්කන්ධ ටික පිළිසිදුව හම්බ වෙන නීවරණ නැති නිසා හැබැයි එතන කිලිස් නැතුව මේ ස්කන්ධ ටිකට තණ්හාව හිතෙනවා. නමුත් කාම භවයේදී රූප වේදනා සංඤ්ඤා සංකාර විඥාන කියන ස්කන්ධ ටික නෙමෙයි ඒකෙ බොරුවක් හදාගන්නවා. අපි කියමු රත්තරන් කියන එකක් හදාගත්තා. කියන්නකෝ දැන් රූප වේදනා සංඤ්ඤා සංකාර විඥාන කියන තැනක ස්කන්ධ ටිකට නෙමෙයි තණ්හාව කියන රත්තරන්. කාම භවන්ත රන් රෙදි මුතු මැණි ඒ අරගෙන ගිහිල්ලා ගොඩගල හංගන්න පුළුවන් වස්තු හම්බ වෙනවා අපිට. තේ භක්ම ලෝකේ ඒ ස්කන්ධයන්ගෙන් සතුටෙන්න පුළුවන්. අල්ලගෙන ගිහිල්ලා ගොඩ ගන්න දෙයක් නැහැ. ඒක රැස් කරන ගතිය නැහැ. ඒ නිසායි එතකොට මේ භව රාගයේ සහ කාම රාගයේ කියන එකේ වෙනස. එතකොට දැන් මෙතනත් ස්කන්ධ ටික තියෙනවා. ස්කන්ධ ටිකට තමයි බොරුවක් හදාගෙන තියෙන්නේ කියන හින්ද කාමදා. අතන තියෙන මේ භවරාග කියන තැන භව ඡන්දයක් තියෙන තැන බොරුව නැහැ. රාන්ද්‍රීය මුතුමන කියලා නැහැ. හම්බෙන ස්කන්ධ ටිකේ ප්‍රകൃති තමයි දෙන්න පුළුවන්. ඒ වගේ ඒකේ ලක්ෂණය තමයි එකතු කළ ගොඩ ගහලා රැස් කරන කම එකේ.
දැන්
නේද නේද ඔයකෙදි මේ උදාරක මට්ටමේ අකුසල කියන්නේ නීවරණ ටිකේ නීවරණ ටික නැතිකම නිසා. මොකද මේ හැම මට්ටමක්ම විවිච්චේව කාමයේ විවිච්චේව අකුසල හේකින් තනකින් හටගත් ධර්මය. ඒ කියන්නේ හැමතැනම එතන අසංකලිටයි සංකලිතයි තමයි අසංකලිටයි. මේක සංකලේශික වුණාට අසංකලිට භවෙ පිහිටලා තියෙනවා. සංකලිට භවෙ පිහිටලා තියෙනවා. එතකොට ඒ නිසා භව ආසව කියන එක දකින්ද අන්න ඒ වගේ භව ඡන්දයක් භව රාගයක් භව නන්දියක් කියලා කියනකොට අර දිව්‍ය ලෝකේ බය දෙවියන්ට බ්‍රහ්මන්ට කියලා දැනගින් භවය කියන තැනක හැම තැනකම අර්ථය උකයි. ඒ කියන්නේ තමන්ට කලින් හැදිච්ච ලෝකයක් හම්බ වෙනවා. භවයක් හම්බ වෙනවා. ඒකට තමයි ආවේ තමන් මැරිලා ආපහු ඒ වගේ තැනකට යන්න තැනක් ඉතුරු වෙනවා. ඒකට භවය කියලා. කියන්නේ භව නිරෝධිය නිවනයි කියලා කියන්නේ එහෙම යමක් ඉතුරු වෙන්නද. දැන් අරූප තලෙත් ඕකම. තමන්ම අර දැන් අපි කන්නාඩි ඉස්සරහට ගිය සතාට තමන් ඉස්සරහට කියලා ඡායාව උපදවාගත්තා. බව ආසව නැත්නම් ඒක කෙලෙසි තමයි නෑ බහැරෙ ඉන්න කෙනෙක් පෙනුවා කියලා කියුණානේ. ඔය ස්වභාවය තමයි අවිද්‍යාස්ව බවස්ව දෙක එකට තියෙන්නේ. අවිද්‍යාස්ව දුරුණු තමයි බවස්ව දුරුණු. බවස්ව දුරුණු තමයි අවිද්‍යාස්ව කියන. අවශේෂ ආසව ධර්ම වෙනම ඉදෙන්න පුළුවන්. නමුත් මේ දෙන්න ওই තැන දක්වා කෙරවලට යනවා. දැන් අරූප අවචර භක්මලේ ගන්න දැන් අනන්ත ආකාශෝ කියලා ආකාශය සිහි කළාම තමන් තුළින් චිත්තචෛතසික සිහි කළා ආකාශ සංඥාව කුපුදවන්නේ කෙලෙසයකට කිසිඳන්නේ බාහිර තිබ්බ ආකාශය දැනගත්තා වගේ දැන් අරූප භවය තමන්ම ස්කන්ධ ටික ආකාශය අනුව මෙනෙහි කළා ඒක සංකතයි තමන්ම ආකාශය අනුව ගිය ස්කන්ධ ටිකකින් ආකාශය අනුව ගිය සංඥාවක් ඇති කරගත්තා ඒකවත්ින් අරමුණු ගන්න මොකද තියන්නේ කැතියට එතකොට එයාට හොඳට ජීවත් වෙන්න පුළුවන් අරුපි බලය දැන් අද අපි ජීවත් වෙන්නේ කිසි අඩුවක් නැති ඒ විදිහට දැන් අපිට මේ ආයතන ටිකෙම මේ වගේ රූප නෙමෙත් උපද්දලා පේන්නේ ඊගාට ඉතින් අපි අරමුණු ගන්නවා නම් මේ තෙවුනේදී තෙවුනා කියන්නේ තියෙන දෙයි කියලා මේ අරමුණු ගන්න අඩු නැතුව අපිට හම්බ වෙනවා ඒ විදිහටම රූප භූමියේ තරුප භූමියේ තෝය කියන සිද්ධියක විදිහට වෙච්චිදලා තියෙනවා. ඒක අවිද්‍යාව කියනක දුරු වෙච්ච දවසට තමන් තුළම මේ ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකපු දවසට අවිද්‍යාව නැහැ භවයක්. භවය නැත්නම් අවිද්‍යාව නැහැ අවිද්‍යාව නැත්නම් භවය නැහැ කියලා බහැර වෙච්ච වෙන්න බෑ. ඒක භව නිරෝධ නිවන භවය තිබු නිවරණ. කියන්නේ මේ බාහිර මෙහෙම දෙයක් තියෙනවා කියන ක්‍රම තිබුණොත් ස්කන්ධය හටගෙන නැති වෙනවා කියන දකින විද්‍යාව නෑ. ඒ කියන්නේ ස්කන්ධයෙන් හටගෙන නැති වෙන බව දකින අවිද්‍යාව කියනවා. ternary ස්කන්ධයෙන් හටගෙන නැති වෙන බව දකින්නේ ස්කන්ධ නිරෝධිය පෙන්නේ නොපෙනුනොත් මෙහි තියනවා කියලා අහුව. හටගත් ධර්මයේ නිරුද්ධයි කියලා දකින මට්ටම આવුත් බවයි. දැන් ජීතර කියලා සිහි වෙනකොට චිත්තචෛතසික ටිකකින් gedara කියන අරමුණ අරගෙන ඒ චිත්තචෛතසික ටිකත් එක්ක ඒ අරමුණ නැති වුණා කියලා දැක්කොත් බහැරම කම්බුයි. හම්බ වෙන්නේ නැහැ. බවේ නැහැ. බැරි වෙලා සිතින් gedara මේ චිත්තචෛතසික ටිකකින් gedara කියලා සිහි කරගත්තා චිත්තචෛතසික නැති වෙනකොට සිහි වෙනකම නැති වෙනවා කියන එක නොදකිනකොට බාහිර දෙයක් හම්බුයි. මෙහෙ ඇත්ත නොදන්නාකම නිසායි බව අවිද්‍යාව නිසා හැදෙන්නේ බව. විද්‍යාවේ හටගත් ස්කන්ධ නිරුද්ධ වෙනවා කියන එක නෑ. එතකොට බහැරහම් වෙනවා. බහැරහම් වුණ වෙන්න නම් සම්මාදිට්ඨිය දින්න ඕනේ මේ ස්කන්ධ නිරෝධය අහුවෙනවා. ඒකයි. ඒකයි භවයේ තිබ්බොත් නිවන නෑ කියලා කිව්ව ස්කන්ධ නිරෝධය හම්බ වෙන්නේ නෑ. නිවන් මගෝ අසංකතයේ ස්වභාවය හම්බ වෙන්නේ නැතිකම තමයි නැති එකේ ලක්ෂණේ භව. හම්බ වෙන්නේ. භවය කියනකොට එකතන ගිඳගත්තාම තමන්ට මුළු ලෝකෙම අත්විඳින්න පුළුවන් එකතන ගිඳගෙන. දැන් මෙහෙම ගත්තාම ආරණ්‍ය කෙතිවාව තඹුල ලෝකේ ආංගලක් නැර යන්න පුළුවන් මනස තියනවා පිටතන ඒක චේතනා බහු භවය කියලා කියන්නේ මොකද්ද ඊතාමසෙන් විතරක් චේතනා බහු බුදු දහම සිතන කරන චේතනා භවය ඒකයි දැන් ඉද පරිපත්‍ිත ආයතන මෝහ අවිජ්ජා මේ ටික නම් කරන අවිද්‍යාවක මෝහ ස්වභාවිත අවිද්‍යාව ආයෝහන සංඛාර රැස්කරන ස්වභාවිත කර්ම මේ නිකාන්ත තණ්හ සතුට වෙන ස්වභාවිත තණ්හ උපගමන උපාදාන දැඩිව ගන්න ළඟට ගන්න මගේ කියලා ගන්න ස්වභාවිත උපාදාන උපගමන උපද චේතනා බහු හිතීමේ ස්වභාවයයි භවය කියලා කියන්නේ ඒ කියන්නේ දැන් කතනේ ධම්ම බහු වේදනා සංඥා සංඛාර මේ ධම්ම බහු භවය කියලා දැන් අපි ඉගෙන ගත්තා මේකේ අපිට හම්බ වෙ ඉදිරියට භවය කිව්වහම අර්ථ දක්වන්න දෙන්න මොකද වේදන සංඥා සංකාර කියන ටික ඒකෙන් දැන් අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ගෙදර තියෙනවා වාහන පොලිස් ලෝකයක් ඇති බවට හම්බ වෙන එක තමයි දැන් මේ කාම භවය ඊට පස්සේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මියෝ ඉන්නවා මේ මේ තරම් අවශ්‍ය මෙච්චරයි උස මෙච්චරයි දිග මෙච්චරයි පල්ල මෙච්චරයි අවිය අතපතුද සුගතය කියලා යටි බ්‍රහ්ම සාරජයෙන් ඉඳලා මෙහෙමයි කියලා ඔන්න දැන් අපේ රූපී භවයක් කියනවා ආරෝපී භවයක් තියෙනවා ආකාසඤ්ඤායතින් වල මෙහෙමයි මේක බ්‍රහ්මයේ ඉන්නවා ඒ ආයත කන් නැහැ ඇස් නැහැ රූප නැහැ කියලා චිත්තජයිතේ විතරයි කියලා යම් මට්ටමක ඔක්කොම අපිට තියෙනවා භවය නේ එතකොට මේ ඔක්කොම භවය කියන ටික තියෙන්නේ චිත්තජයිතේ ටික
යටරයක්
නැහැ නේ කියත් ඒ එහෙම ඇති බවට අන්තිමට අපි තුල චිත්තචෛතසික ටිකක් හටගෙන තියෙනවා. ඒක වේදනා සංඥා චේතනා භව. ඒක දැන් භව නිරෝධය කරන්න පුළුවන්කම තියෙන්නේ අපිට. ඒ කියන්නේ භව නිරෝධ වුණොත් නේ ජාති නිරෝධය. එනනම් මේ කියන්නේ කර්ම භව. ඒකෙදි උපෝටි භවයයි කර්ම භවය අතර වෙනසක් නැහැ. වෙනසක් නැහැ කියලා කිව්වේ කර්ම භවයේ තිබ්බොත් උපෝටි භවය වලක් ගන්න බෑ. ඒ නිමිත්තම විපාක මට්ටමට හම් වෙන එකයි උපෝටි භවය කියන්නේ. දැන් ධර්ම දානශාලාව කියලා තියෙනවාමයි කියන හැඟීම තමයි මෙතන හිතේ හැදලා දෙන්න. ඕක තමයි කර්මය, නිමිත්ත කර්ම භවය. ඒ නිමිත්තෙන් යුක්ත ඒ ධර්මතාවය තේනවා කියන මට්ටමකට උපතුනවා විපාක. ඒක කර්මයටම විපාකයි. හැටියට. එතකොට අපිට භව නිරෝධයක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ භවයේ කියන එක අපි ගාව තියෙන නිසායි. දැන් මම අර ඔකෙදි නිකන් තරකාම කුලව කතා කරන එකක් තියෙනවා. දැන් අපේ මරණාසන්න මොහොතේදී අපේ මරණාසන්න මොහොතේ දැන් අපි ජීවත් වෙද්දී දැන් අපි තාත්තා මැරෙනවා. අපේ මරණාසන්න මොහොතේදී මැරිච්ච තාත්තා සිහි වුණොත් හරිද? දැන් මේ මනුස්ස ලෝකේ ස්කන්ධ හේව මොකුත් නැහැ. ඒ තාත්තා සිහි වුණොත් තාත්තට සෙනෙහසක් ආදරයක් ඇති වුණොත් මම උපදින්නේ නැති වෙන්නේ. ඉපදී. එතකොට ඉපදීම භවපච්චය ජාති නෙමෙයිද? ජාති. එතකොට භවය කොහෙද? දැන් අපි හිතාගෙන ලෝකේ තියෙන දෙයක් තමයි භවය කියන්නේ. ඒකට තියෙන තණ්හාව නිසා ආයෙ උපදින්නේ කියලානේ. දැන් අපි හිතාගෙන ශාලාව වගේ ওই වගේ සජීවී වස්තු තමයි භවය කියන්නේ. ඒකට ඒ ශාලාවට තණ්හා ගැනීම තමයි ශාලාව උපදින්නේ. ඒ කියන්නේ භවය කියන්නේ මේ බාහිර තියෙන දේවල් කියලා. තේරෙනවා මේ කියන්නේ. නමුත් අර සිද්ධියෙන් දකින්ද දැන් එහෙම වස්තුවක් කොහෙවත් තිබුණේ නැහැ ද්‍රව්‍ය වශයෙන්. අපි මනසින් සිහි කරගන්න පුළුවන් වුණා. සිහි කරගෙන තණ්හාව වේදුනා. අපි ඒකට ප්‍රතිසන්දි වශයෙන් ගියා. එතකොට ප්‍රතිසන්දි වශයෙන් උපදින තැනට කියන්න වෙනව නේද? ඒකයි ජාතිය කියලා. එහෙනම් ඒ ජාතිය විතරක් භවයෙන් තොරද? භවපච්චය ජාතිය. එතකොට එහෙනම් භවය කියන්නේ අර චේතනා භවෝ කියපු තැන. දැන් අපිට සත්‍ය වශයෙන් සැබෑ වශයෙන් තියෙන ස්කන්ධයි කියලා හම්බ වෙන ටිකක් දකින්න මැරිච්ච තාත්තා සිහි කරගන්න මට්ටම තියෙනවා. මැරිච්ච තාත්තා ඉන්න හැටි සිහි කරගන්න පුළුවන්කම දැකපු ධර්මශාලාව ඇති බවට දැන් සිහි කරගන්න එකත් අතර වෙනසක් නැහැ. දෙකම හරිලා තියෙනවා. අපිට තියෙනවා එක එක ස්කන්ධ ටික නැවත ඒ විදිහේ ස්කන්ධ හටගන්න සම්පතිය තියෙන නිසා අර ටික තියෙනවා වගේ තේරෙනවා. ඒ විදිහම නිමිති හට ගන්න ස්කන්ධ සම්පතිය තියෙන නිසා අර්ධික නැහැ වගේ තේරෙනවා. මේ නමුත් අපි දැට යුතුයි ස්කන්ධ සම්පතිය ඇතිදලා හෝ ස්කන්ධ සම්පතිය නැතිදලා හෝ අවස්ථාවට අපිට හම්බ වුණා හම්බ වෙන නොවෙනකම විපාක මට්ටම. නමුත් ඒකේ අතහැරුණට පස්සේ අපිට හම්බ වෙන මානසික මට්ටම එකම. දැන් ස්කන්ධ සම්පතිය ඇතිදී ස්කන්ධ සම්පතිය නැතිවීමයි කියන කාරණා අතර වෙනසක් තියෙන්නේ විපාක අවස්ථාවට චක්කු විඥාන මට්ටමට විතරයි. ඒක මෙහා සිහි කරන මට්ටමට ආවම දෙකම එකයි. අර
දෙක තිබුණා කියලා හැඟීම වෙනවා, දැන් තියෙනවා කියන හැඟීම දෙකම එකයි.
දෙකම මානසික සාපේක්ෂව තීරණය කළා තියෙන්නේ. දෙකම බහුපච්චය جاتی. තේරෙන්නේ? එතකොට ඒ වගේ මම මේ ටික ගත්තේ මේ ටික ටික වටින එක. ඒ කියන්නේ භවය කියන්නේ මොකද්ද කියන එක හඳුනා නොගෙන භවය නැති කරනවා කියන එකක් නෑ. අපි හැමදාම භවයේ ඉන්නවා, භවයේ යනවා, භවයේ භව දුක විඳිනවා මේ කියලා කතා කරනවා. මේ කතා කරන භවය මේ භව දුක විඳින්නේ තමන් භවය හදාගෙන තමන් භවය තියාගත්ත හින්දායි කියන කාරණාව තේරුම් නොගන්න තාක් තමන් භවය නැති කරගන්න උත්සාහවත් වෙන්නේ නෑ. පළඟැටිය පහ පළඟැටිය දුක් විඳින්නේ ඌම පහට පැනලා. පළඟැටිය පැත්තකටලා ඉන්නකොට ලාම්පුව ටිකෙන් ටිකෙන් ඇවිල්ලා ඇඟේ හැප්පුණේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අනුකම්පාව මේ ලෝකයේ දුක උපද්දවාගෙන දුක් විඳින්නේ. තියෙන දුකකට දුක් විඳිනවා නම් ඒක නැති කරන්න බෑ. එහෙම නැහැ. ඉන්නක දුක් විඳිනවා නම් දුක උපද්ද අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කිය අවිද්‍යාවෙන් දුක උපද්දවාගෙන දුක් විඳින්නේ. භවය හදාගෙන නම් භව දුක විඳින්නේ. භවය නහදා ඒ දුකෙ මිදෙන්න ක්‍රමයක් තියෙනවා. ඒක පෙන්වන්න බුදුරජාණන් වහන්සේ ආවා. ඉතින් මේ හැම දෙයකින්ම පෙන්වන්නේ ඒකයි. මෙන්න මේකයි භවය. මේ මෙහෙම කැමැත්තයි භව ඡන්දය කියලා කියන්නේ. එන්නේ මේකයි කාමයේ මෙහෙම එකටයි ඡන්දය කියන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා තේරුම් කරගන්නට ඕනේ අර වගේ භව ඔය වගේ තැන්වල වචන අපිට ඕනේ. ඒ කියන්නේ එතකොට හොඳට තේරෙනවා කාම භවයේ කියන එක අපේ කාම ආශ්‍රව, එතකොට කාම තණ්හා, කාම රාග සංයෝජන, කාම රාගානුසී, මේ කාම 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 කියන කෙලස්ටිකේ කෘත්‍යයෙන් තමයි අපිට කාම භවය කියන එක සම්බෙන්නේ. මේ කෙලස්ටික පැහැදිලියොත් මේ මේ මැත්තේ කාම භවයක්. රූප රාග, එතකොට මොකද විපාකය කියන්නේ ඒ කර්ම විදිහටම තේරෙනවා හම්බ වෙනවා. ඊට පස්සේ ඒ රූප රාග රූප රාග කියන මට්ටම් භවචා භව තණ්හාව භව ඡන්දේ භව රාගානුසය කියන ඔය වගේ කිලස්තිකකින් ඒ භවය අපිට හම්බ වෙනවා රූප රූප භවය. එතකොට මේ භවයේ නිදනද නැද්ද කියන එක තියෙන තමන් ගාව. මේ මට්ටමේ කෙලෙසේ සම්පූර්ණ නැතිකලොත් තමන් ඒ භවයේ නිරෝධයකට පත් කළා. හැබැයි මේ නිරෝධයකට පත් කරන්න පුළුවන් තදංග වශයෙන්, විස්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන් කියලා ක්‍රම තුනකට තියෙනවා. කාම භවයේ තදංග වශයෙන් නැති කරන්න පුළුවන්. දැන් හොතට හිත එහි අරමුණට දෘඩව නිව කරගන්න මේ වටපිටාව පුූර්තිනවා ගැන මතක් වේද කියලා. මේ භවය අතහැරලා තියෙන තදංග වශයෙන් ධ්‍යාන වගේ මට්ටමකට આવොත් ඇස් දෙක වහගත්තොත් මේ කිසිම දෙයක් තියෙනවා කියන මට්ටමකට එන්නේ. කාම ආදී නිමිති එකක්වත් හිතෙන්නේ නැහැ. අහස වගේ දැනගෙන ඉන්න පුළුවන් අනිමිත් ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. ඒ විස්කම්බන වශයෙන් යම් කිසි කෙනෙකුට අනුශේධ ධර්මයෙන් දුරු කළා. කාම රාග අනුශේම දුරු කළා මේ ස්කන්ධයේ නූපදින ස්වභාවයට පත් කළා. කාම භවයේ නිරෝධයකට පත් ගන්න පුළුවන්. සංඥා සමාපත්තිය සහ නිරෝධ සමාපත්තිය කියලා ක්‍රම දෙකක් පෙන්වන්න මේ ශාසනය නිසා. සංඥාවෙන් සංඥාවට ගිහිල්ලා මේව අතරින්ද ක්‍රමයක්ුත් තියෙනවා. නිරෝධයට හිත තබමින් ගිහිල්ලා අතරින්ද ක්‍රමයක්ුත් තියෙනවා. ඒත් කතා කරන කෙනෙක්ට දිගේ එහෙම එනද. ඉතින් මේවා අපි අනිවාර්යයෙන්ම දැනගන්න අපි ධර්මයක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ජීවිතෙන් මේ ධර්ම අපිට හම්බ වෙන්න ඕනේ. එදාටයි අපි දන්නේ මේකට ප්‍රයෝග කරලා බෙරෙන්න පුළුවන් කියන එක. මේ එහෙම නැතිනම් මේ භ්‍රමචර්යාව සහිතක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මොනතරම් ප්‍රයෝග කෙරුවත් භවයේ තියෙන බාහිර නම් මේ භවදුක විඳින්න වෙනවනේ කියන තැනකින් දිත්තේ ධම්මේ දුක්ඛ සන්ත කරවොත් දිත්තේ මෙහෙම දුක අවසන් කරනවා කියන දැනගට එන්න බැහැ එක. පුළුවන් මරණයෙන් පස්සේ. එතකොට මේ ශාසනයේ තියෙන ಗುಣ ටික, මේ ධර්මයේ තියෙන ಗುಣ ටික වටින සම්දිත්තිකයි අකාලිකයි. සම්දිත්තිකයි කියන්නේ මෙලොව විපාක, අකාලිකයි කල් නොයවා විපාක කියන මේ ධර්මයේ ಗುಣ ටිකක් තියෙනවා. මේ ಗುಣ ටික වටින්නේ මේ සම්දිත්තික ඵලයක් වෙන්න බෑ. මෙලොවම දැක්ක හැකි විපාකයක් වෙන්න බෑ. ඉතින් මේකේ අර්ථය තේරුම් ගත්තාම අපිට පුළුවන් එහෙනම් භවයේ තියෙන්නේ අක්ඛාවන භවය හදාගන්නේ ඒ ඒතන අවිද්‍යාවට නම් ඒ අවිද්‍යාව නිරුද්ධ කරලා භවෙ නිත්‍ය කරන්න පුළුවන් නේ කියන තැනකට ඇවිල්ලා ප්‍රතිපදාව වඩලා අවිද්‍යාව නැති කරලා භව නිරෝධියක් සාක්ෂාත් කරගන්න පුළුවන්. භව නිරෝධිය යම් මොහොතක සාක්ෂාත් වෙද්දී ජාති වර ආය දැන් එතෙන්ට නෑ. මරණයෙන් පසු කතාවක් මරණයෙන් පෙර කතා නෑ. ඒරනේ යම් මොහොතකද ජාතිය කියන එක නැති වුනේ, කියන භවය කියන එක නැති වුනේ, එතන ඉඳලම ජාති නැහැ. දැන් කර්ම භවෙන් කර්ම භවය අනිවාර්ය නැති කරන්න පුළුවන් මේ මොහොතේ නම්. ඒ මොහොතේ ඉඳලා කර්ම භවයේ කාම භවයේ නැති වුනොත් කාම භවයේ උප්පත්තියක් නැහැ, ජාතියක් නැහැ, උප්පත්ති භවයක් නැහැ. ඒ ක්ෂණිකව සන්තෝෂයි. එහෙම එකක් ඒ විදිහට ගත්තා. එතකොට මෙන්න මේ වගේ අදහස්ෙන් දකින්න අපි භවය කියනකොට ඒ කාම වශයෙන් නැතුව ස්කන්ධ වශයෙන් අරමුණු කළා තණ්හා ඇති කරන බාහිර තියෙන මට්ටමට පේන එකට කියනවා භව ආශ්‍රවය කියලා. ඒකනේ ආශ්‍රව කියන එකක කෘත්‍යයක් තමයි බොහෝ කල සිට පැවතෙන වැරද්දක ප්‍රතිඵලයක් තමයි තමන් තුල හටගෙන නිරුද්ධ වෙනවා කියන නොපෙනී බාහිර ඇති බවට පෙන්වන එක. එහෙම හම්බෙන අවිද්‍යාව නිසා යාසය. ඇත්ත තමන් තුල හටගෙන නැති වෙනවා කියලා නොදන්නා ඇත්ත නොදන්නා කම නිසා බහැර තියෙනවා කියලා හිතනවා. ආශ්‍රය නිසා ආයත අවිද්‍යාව බහැර තියෙනවා කියලා හම්බෙන කම හින්දාම තමන් තුල හටගෙන නිරුද්ධ වෙනවා කියන එක තේරෙනවා. තමන් තුල ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඇත්ත නොදන්නා කම නිසා අවිද්‍යාව නිසා ආශ්‍රෝකේ බහැර තියෙන දෙයක් හම්බ වෙනවා කියලා තේරෙනවා. ආශ්‍රෝල කෘත්‍ය තමයි බහැර දෙයක් හම්බ වෙනවා කියලා හම්බ වෙන ගතිය ආශ්‍රෝල කෘත්‍ය. ඒ කියන්නේ හිතේ තිය කරවලද නෙමෙයි මේ ඇහෙන් බලන සජීවී වෙලා. මේ හැම වෙලාවකම ජවම් මට්ටමේදී අපිට කාමාශ්‍රය අත නැහැදම පවතින. ඒකදී එහෙම ගත්තාම කරටි කාමාශ්‍රය කියනකොට ඒ කියන්නේ ආශ්‍රය ජීදෙන සිත් තියෙන ලෝභ සහගත සිත්. නමුත් අපි කියමු දැන් කාමරාග අනුශේ වගේ තැනක මේ මේ වේ මේ අනුශේ තියෙනදී ගිවිල එහෙම මේ තියෙනවද මේ ඒ සිත්ේ සංක්‍රියුක්ත බව නැති වෙන්න පුළුවන්. නමුත් ආශ්‍රය සහිතයි යන ගණයට යනවා මිසක මේ හැම සිතක්ම පරිහරණය කරද්දී මේ ඔකෙ තමයි ආශ්‍රය විප්‍රුත්ත සාසව වගේ තැන් කළාම ටිකක් දැනගත්තාම හරි වටිනවා. ඒ කියන්නේ සාස්ත්‍ර වෙන්න පුළුවන්කම තියෙනවා ආශ්‍රවහා නොයේ කියන ක්‍රමක් තියෙනවා. ආශ්‍රව සංපේත්ත සාසව කියලා ක්‍රමයක්ත් තියෙනවා. ආශ්‍රවයක යෙදිලම සාස්ත්‍ර වෙන මේ ක්‍රමයක් තියෙනවා. නමුත් ආශ්‍රව වලට හිත ආශ්‍රව යෙදෙන්න පුළුවන් ක්‍රමේ තියෙනවා. මොකද්ද ආශ්‍රව හා නොයේ කියන කාරණාවක් තියෙනවා. ඔක දැරවම අපි ටික කරගෙන යමුකෝ. එතකොට මෙන්න මේ භව ආශ්‍රය එහෙම දකින්න. එතකොට මොකද ditthාසය කියලා කියන්නේ? ditthාසය කියලා කියන්නේ ලෝකයේ සසත ලෝකයේ ස්ථිරයි සදාතනික. කියන අදහස. ওই දෘෂ්ටි කියලා කියන ලෝකයේ කියන එක නැති කරන්නද මේ නූල් පන්දුවක් උඩට දැම්මහම ඒක ලිහිලිහිලිහිලි වෙනවා. විතක උඩට යනවා, විතක යටට කැරකෙනවා, උඩට යට කැරකෙනවා. මේ වගේ ලෝකයේ කියන එක ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යනවා මිසක ඕකේ නතර වෙන්නේ නැහැ. කියන මේ ඇති වෙවි නැති වෙවි යන ක්‍රමයේ නතර වෙන්නේ නැති වෙනවා තමයි. ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙන නැති වෙන බව සදාතනික කියලා. එතකොට ඉපදෙනවා තමයි, මැරෙනවා ආයෙත් ඉපදෙනවා. මේ ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා කියන එක ධර්මතාවය.
අනිත්‍යතාවයේ
නිට්ටය. ඈ අනිත්‍යතාවයේ නිට්ටය. ඔව් ඒ වගේ සසත ලෝක ලෝකේ සාසතයි ස්ථිරයි කියනවා. එතකොට අසසත ලෝක ලෝකේ අසසතයි. අර කිව්වා වගේ හේතුවක් නැහැ, සත්‍යයක් නැහැ. අර මුල් පන්දුවක් උඩ දැමහම විතක මුල් කෙලවර ගැටෙන බිම් වැටෙනවා, මැදින් වැදිනවා, බිම අගින් වැදිනවා, දණ්ඩක් දැම්මහම අගින් වැටෙනවා, බිම වදිනවා, මුලින් වැදිනවා, මැදින් වැදිනවා. ඒ වගේ මේ සත්‍යය විතක අපායට යනවා, විතක දිව්‍ය ලෝකයට යනවා, විතක බ්‍රහ්ම ලෝකයට යනවා. ඕ උඩින් යටින් ඔහොම ගිහිල්ලා කල්ප මහා කල්ප 84000ක් ගිලිවෙනවා. ඒකට පත්‍යක් නැහැ, හේතුවක් නැහැ, මුකුත් කරන්න ඕනේ නැහැ. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මෙතන ඉවරයි. මේ තර දක්ව විතරයි.
මොල් බෝල දිගෙන්නේ නෝ.
අවිල දිගෙන්නේම ආයෙම ඔක ලබින කොට මෙතන කෙරේ.
මේ කෙලවර වෙනවා කියන්නේ මොල් බෝලෙන් දිග කරා.
ඒ වගේ අසසතයි කියන්නේ යම් කාලෙකින් හෝ ඉවරයි. එහෙම නැත්නම් මරණය පස්සේ හෝ ඉවරයි. මේකේ තියෙනවා දිට්ඨිය. ওই දිට්ඨි දෙක 62කට බෙදෙන්නේ ඕක. එහෙම හෝ ඊට පස්සේ ලෝකේ ගිහිල්ලා 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 උතනක හරි කෙරවලක් තියෙනවා. එක්ක ලෝකේ කෙරවලක් නැහැ. එතකොට සංජීවන සංසාරික ජීවිතයයි ශරීරය දෙකම එකයි. ජීවිතය ශරීරය දෙකම එකයි. ඒ කියන්නේ මේ ශරීරේ මරණක ජීවිතය රාජපතිනේ. අන්‍ය ජීවන අන්‍ය ශරීරං ජීවිතය ශරීරය දෙකක්. ශරීරේ මරණට ජීවිතය නැතිනේ තව තැනක උපත් වශයෙන් කියලා මේ වගේ මේවතන දෘෂ්ටි. එතකොට අනිය ජීවන් ආයන තථාගත පරම මරණත් තථාගත නහෝති පරම සත්‍ය මරණ මත් වෙනවා සත්‍ය මරණ මැත්තේ වෙන්නේ නැහැ. සත්‍ය මරණ මැත්තේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සත්‍ය මරණ මැත්තේ වෙන්නේත් නැහැ නොවෙන්නේත් නැහැ කියලා මෙන්න මේවා ඒ යා ඒව රූපාදිත්‍ය මෙන්න මේ වගේ දිට්ඨියක් කියලා දිට්ඨියේ ස්වභාවය ওই වචන ටිකේ විතර නෙවෙයි ওই ගතියෙන් යුක්ත මොනවා හරි තියෙනවා නම් දිට්ඨි ගතියක් දිට්ඨි ගහනයක් දිට්ඨි කාන්තාරයක් දිට්ඨි විහිළුවක් තියෙනවා නම් දිට්ඨි සැලවීමක් දිට්ඨි සංයෝජනයක් තියෙනවා නම් දිට්ඨි ගැනීමක් දිට්ඨි පිහිටීමක් දිට්ඨි දැස ගැනීම දිට්ඨි ඇතිලෙන බවක් තියෙනවා නම් වැරදුණු මගක් තියෙනවා නම් වැරදුණු පාරක් තියෙනවා නම් වැරදීමක් තියෙනවා නම් අන්තොටු තීමේ තොටුපලක් තියෙනවා අන්තු අන්නේ තොටුපලක් තීර්ථේ තොටුපලක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා දිත්තාසය කියලා සබ්බාප මිච්ඡා දිට්ඨි දිත්තාසෝ සිරිමිත්‍යා දිට්ඨි කියන්නේ දිත්‍යාසයයි කියලා. එතකොට අර ඉස්සෙල්ලා කියපු වචන වල සැකිල්ල ගන්නවා. සැකිල්ල අරගෙන අපි කතා කරන හැම එකකටම මේ සැකිල්ල කියලා බලන්න ඕනේ. ওই දික්කගත සැකිල්ල තිබ්බහම අපිට ලෝකේ එක එක වචන වලින් ඔබ පුරවන්න පුළුවන්. දැන් අපි එකමට කියන්නේ සත්‍ය මරණ මත උපදින. සත්‍ය මරණ මත උපදින. අපි කියමු දැන් තන්දි අන්‍ය ජීවන් අන්‍ය ශරීරය. ඒ ජීවිතයයි මේ අනික ශරීරය අනික. සත්‍ය මරණාට ඉවමේ රූප නැති වාට හිත නැති වෙන හැටත් යනවා. මෙතින්ද නැහැටට යනවා. ඕකම මේ පහන් දැල්ලෙන්ම තමයි මේ පහන් දැල්ල තියෙන කිඳරෙන්මයි මේ ඉතිපන්දවපත්තු කෙරේ. මේ කිඳරෙන් ටිකක් තව මේකට ආව. කියලා කෙනෙක් කතා කරනවා කියන්නේ මේ දෘෂ්තියම තමයි තියෙන්නේ. ආ සැකිල්ල එක. අපි මේක ඉගෙන ගත්තාම කෙනෙක් කතා කරනවා ප්‍රශ්නයක් ඇහුවම තද්දල තේරෙනවා. දැන් අපි කියමු මේ ඉතිපන්දමෙන් තේසයක්වත් ගින්දර චුට්ටක්වත් මේකට ගත්තේ නැහැ සම්බන්ධයක් නැහැ කියුවොත් උච්චේලා. හරිද? මේ මේ ඉතිපන්දමෙන් මේ පහන පත්තු කරන්න ගින්දර ගත්තා කියුවොත් සාසත. මේ ගින්දර මේ ඉතිපන්දමේ තියෙන ගින්දර මේකට එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියුවොත් සාසත උච්චේලා. එන්නෙත් නැහැ ගන්නෙත් නැහැ නැත්තෙත් නැහැ කියුවොත් උච්චේදයි සාසත. මම නිකකි ඒ වගේ මේ සැකිල්ල ගත්තාම මේක තේරෙනවා මේ එකසුන්වත් හේතුඵල දහම මතුවෙලා එන්නේ උච්ඡේදවාදී සාහසතවාදී උච්ඡේද සාහසතවාදී කියන අන්ත දෙක සහවුරු නැන්නේ. ඒ කියන්නේ දැන් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් කියලා කියන්නේ මේකයි නොවෙනවා වෙන්න පුළුවන් නම් මේ හිතින් යන්නේ වගේ දැනකින් තමයි අර දෙක මාරු කරලා ගන්න. කෙලින්ම මරේ උපදින්නේම නැහැ එකයි තේරෙන්නේ. කෙලින්ම උපදින්නේම නැහැ උච්චේකයි. නෑ නෑ උපදිනවා ආයේ කතා නැහැ සාසක. වෙන්න පුළුවන් නෝ පුළුවන්. උපදින්නේ නැහැ කියන්නත් එපා උපදිනවා කියන්නත් එපා. මොකද මේ කයෙම උපදින්නේ නැති නිසා උපදිනවා කියන්න එපා. මේ හිතෙම උපදින්න නිසා නෑ කියන්න එපා. කියන වගේ තමයි ඒ නච සුඤ්ඤතාන්නේ වගේ තැනක ඒ කියන්නේ සත්‍ය මරණ මැත්තේ වඳ පුළුවන් නොවෙන්න පුළුවන් කියලා දෙක එකට අල්ලා ගන්න එකේ කියන ඕම නොවන්නේත් නොවේ වන්නේත් නොවේ. කය හිත නොගියද කය සම්බන්ධයෙන් හෝ යන්න පුළුවන් වගේ දෙක මාරු කරලා ගන්න. හරි හිත කය යන්නේ හිත යනවා කියලා කියන දා නෑ නෑ හිත කියන එක ඉවර වෙනවා. නමුත් කය ආත්මයක් බවට පරිවර්තනය කරලා කය වෙන විදිහකට කියනවා වගේ දැනකින් ඒ කාරණා දෙක තියෙන්නේ කෙලින්ම අන්ත දෙක නැතුව අන්ත දෙකෙන් භාගි ගන්නවා. කය උච්ඡේද වෙනවා හිත සාසත වෙනවා. හිත උච්ඡේද වෙනවා කය සාසත වෙනවා වගේ කෙනකෙන් තමයි ඔය දෘෂ්ටි හතර වෙදෙන්නේ. ඒ කියන්නේ සත්‍ය මරණ මත වෙනවා සත්‍ය මරණ මත නොවෙනවා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් වෙන්නෙත් නැහැ නොවෙන්නෙත් නැහැ කියලා. මේ කයම යනවා කියන එක වෙන්නෙත් නැහැ. මේ හිතේ යන හින්ද නොවෙනොත් නෙමෙයි කියන වගේද. එතකොට ඒක දත යුතු මේ හතර බෙදෙන්නේ මෙහෙම කියන එක. එතකොට මේ 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 මේකෙදි ධිට්ඨිය කියලා කිව්වේ ඒකයි මම කිව්වේ වචන ටික නෙමෙයි කියන එකයි මේ කිව්වේ. ද සත්‍ය මරණ මතය උපදින සත්‍ය මරණ මතය උපදින්නේ නැහැ කියලා ගත්ත වචන ටික විතරයි ධිට්ඨිය කියලා ගන්න එපා. සත්‍ය වචනේ අයින් වෙන්න පුළුවන් මෙයාට හේතුඵල ධහම නොදෙන යම් ධර්මතාවයක් හම්බ වෙනකොට තීරණය කරන ගතිය මෙහෙම නම් එන්නේ. මේ දිට්ඨියේ චරිත ලක්ෂණය, දිට්ඨියේ ලක්ෂණය කියන එකයි කියන්නේ. තේරෙනවද? ඒකයි මම අර පෙන්නේ. දැන් පහනකින් පහනක් පත්තු කරනවා කියන තැනදී තියෙන පරිච්ඡ සම්බන්ධ ධර්මතාවය මෙයාට තේරෙන්නේ නැහැ. ඒක නුවණ නැහැ. ඒකම තමයි සත්‍ය කතාව නැති වුණාට මෙයාට හේතුඵල ධර්ම බලා ගන්න බැහැ. හේතුඵල ධර්ම නොදන්නා කම. මොකද හැම ධර්මතාවයක තියෙන හේතුඵල ධර්ම කියලා දැක්කොත් එයාට සවිඥාන කවිඥාන බැහැම වස්තුවක මේ ධර්මතාවය ප්‍රකට. කිසිම වෙලාවක මේකෙන් තව යමක් ගියා කියන්නත් බැහැ, නැහැ කියන්නත් බැහැ, යන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කියලා කියන්නත් බැහැ කියලා මේ ભેදී අතහැරීම මෙතන තියෙන්නේ මොන විදිහ මත් සමායත නොදෙන්න නොපෙනෙනවා වෙන්න පුළුවන් නොදන්නවා වෙන්න පුළුවන් මට විස්තර කරලා පෙන්න ගන්න දැන් බැරි වෙන්න පුළුවන් නමුත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ වාන්ත අතහැරුව හිතපොළ ගහමක් වා කිනවගේ තැනකින් හරි හයියයි අපි නිකමටගම මම අර කිව්වේ අපිට හිතෙන්නේ ගිනි කුරක් ගහලා පහනක් පත්තු කළාම මේ ගිනි කුරේ ගහන ගින්දර දැල්ල තියෙනවනේ දැල්ලෙන් මේ පහන් තුරේ පත්තුනා වගේ මේකෙන් ගිදර තියෙන මේකට ආව වගේ ඕක තමයි මේකෙන් ගිදර ටිකක් මේකට ආවකෝ සංසත මේකෙන් මේ ගින්දර වලින් ශේෂයක්වත් මේ ගිදර ටිකට සම්බන්ධයක් නැහැ කිව්වොත් උච්චේද එතකොට නමුත් මෙතනදී මේකෙන් කිසිම දෙයක් මේකට ගන්නෙත් නැතුව මේකෙන් කිසි දෙයක් මේකට යන්නෙත් නැතුව මෙතන පහන් දැල්ල ඉටිපන්දනේ ගින්නෙන් ශේෂයක්වත් ගන්නෙත් නැහැ. ඉටිපන්දනේ ගින්නෙන් ශේෂයක්වත් පහන් දැල්ල ගින්නට යන්නෙත් නැතුව. නමුත් මේ නිසා මේ වෙනවා කියන කාරණාවක් තියෙනවා. ඒ එතකොට තමයි මේ කියන විඥාණය ওই ධර්මතාවය. ශේෂයක්වත් මතු ප්‍රතිසන්දි යන විඥාණයට ගත්තෙත් නැහැ, ගියෙත් නැහැ. එතන තියෙන විඥාණය මේ තියෙන විඥාණය ශේෂයක්වත් ගත්තෙත් නැහැ. එතකොටුවත් මේ නිසා මෙහෙම වෙනවා කියන ධර්මතාවය. කියන්නේ අර විඥානස අව්‍යාපාර විඥානස ශුන්‍යත අව්‍යාපාර අසංකති පටිසන්ධි පාතු බවට ගම්බේ විඥානයගේ සංක්‍රාන්තියක් නැහැ සංක්‍රාන්තිය කියලා කියන්නේ දිගින් දිගට මේ මව කුසට බැස ගන්න බවකුත් නැහැ සංක්‍රාන්තියකුත් නැහැ විඥානස අසංකති අව්‍යාපාර ව්‍යාපාරණයකුත් නැහැ මේ විඥානේ දිගින් දිගට මෙහා විපද්දුව මෙහා විපද්දුව අව්‍යාපාරයි නැති ව්‍යාපාර නැයිකුත් නැහැ අව්‍යාපාර අසංකප්ති අව්‍යාපාර විඥානස අව්‍යාපාර අසංකප්ති පටිසන්ධි පහතු භවට්ට නමුත් එහෙම නොවි සංක්‍රාන්තියකුත් නැති ව්‍යාපාරයකුත් නැතුව ප්‍රතිසන්ධි වශයෙන් විඥානයේ පැමිණෙනවා කියන ධර්මතාවයකුත් තියෙනවා මේක ගැඹුරු කියලා තමයි පෙන්වන්නේ පිටකේ ඉතින් ඒ හරියට මේ පටිසම්පාදාදී ධර්මයන් තේරුම්ගත මේ ශාසනයේ විස්තර කරනවා කෙනෙක්ව මගට ගන්න විස්තර කරනවා කියන එක ලේසි නෑ දැන් ඔය කියන්නේ මේ ශාසනයේ යෙදියේ කියන එක ගණන් ගන්න අලුමෝලු කෙලපිටක් වගේ ආදේශනාව ගණන් ගන්න අනුශාසනාව විතරයි මම ගණන් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රාතිහාර්යයකට ඒක ඇත්තටම ප්‍රාතිහාර්යයක් කියලා මොකද ලෝකෙ කිසි කෙනෙකුට බෑ කියන දේවිනවා මාරිනවා බ්‍රහ්මනවා කේනචිවා ලෝකස්මි ලෝකෙ කෙනෙකුට බෑ දිට්ටි සහගත චරිතයකට දික්ටි අතහැරලා දික්ටියේ මිදිච්ච දර්ශනයක යුක්තව යමක් වෙන්න පටිච්චසම්පාදේ නේ අනේ වගේ ඒ නිසා මේ ප්‍රතිසන්දි මේ පටිච්චසම්පාද සිද්ධිය සත්පුද්ගල භාවයේ ඇසුර නොවේ පෙන්නවා කියන එක අමාරුයි කියන. අපි අර නිකමට ගම්මු අර ගිනි කෝරේ ඉටපන්ද මේ පහනේ කියන කතාව දැන් අපි ගිනි පෙට්ටියේ තියෙන වෙඩි බෙහෙත් වල ගිනි කුර ඇතුළේ ගිනි දැල්ලක් ඇති වෙනවනේ ඊට පස්සේ තෙලුයි tirei පහන් දැල්ලයි තියෙන දැන් අපි මොනව ලං කළාම වෙන්නේ තෙලුයි tirei තියෙන තැන මේ ගින්දරෙන් එතන තේජෝ ධාතුව වැඩි කරනවා එතන දැල්ලක් ඇති කරන්නේ නැහැ මේ ඵලය තව දෙයකට හේතු වෙනවා තේරෙනවද තෙලුයි tirei තියෙන තැන තාපාංකය වැඩි කරනවා තේජෝ ධාතු වැඩි කළාම එතන තියෙන තේජෝ තේජස වැඩි වෙච්ච නිසා තෙළු ඉතිරේ ගිනි ගන්නවා. ඒ දැල්ලක් ඇති. ඒ දැල්ල ඇති වෙන්නේ එතන තේජෝ ධාතු වැඩි තෙළු ඉතිරේ ටික දහනෙ වෙච්ච නිසා ඇති වෙන්නේ. මේ ගිනි පුරෙන් මේ ගිනි දැල්ල කලේ තෙළු ඉතිරේ කියන තැනට හේතුව පෙත්තටයි සහයෝගී දෙන්නේ. තව දැල්ලක් ඇති කරුවේ නැහැ. මේ දැල්ලේ ගිනි පෙල්ලේ තියෙන ගිනි කූරේ තියෙන දැල්ලේ පහනේ තෙල් ටික తీරේ දවල ඇතිවෙන දැල්ලේ අතර කිසි සම්බන්ධයක් නැහැ. ලෝකේ කතා කරන්නේ දැල්ලෙන් ගැන.
ගිනි දැල්ලෙන් නම් ගින්දරවලාලි ලෞකික හදගන්නේ
නැහැ. විදිහක් නැහැ. දැන් මේ දැල්ලෙන් මේ දැල්ලට කිසි දෙයක් ගියාද කියලා අහන්නේ. මේ දැල්ලෙන් මොනව හරි මේ දැල්ලට මේකෙන් එකක් යන්නේ නැති. නැත්නම් මේ දැල්ල මේකෙන් ගන්න ඇති. ගින්නෙන් ගිනි ගියා වගේ ලෝකෙට පේන්නේ. නමුත් යථාර්ථයේ දෙන්නන්නේ මේ දැල්ලෙන් ශේෂයක්වත් සම්බන්ධයක් නැහැ. මොකේදද? පහන් දැල්ලට. ගිනි කූරේ තියෙන මේ ගිනි දැල්ලෙන් ශේෂයක්වත් සම්බන්ධ නැහැ. කොහටද? පහන ඇවිල්ලා තියෙන දැල්ලට. පහන ඇවිල්ලා තියෙන දැල්ලේ ශේෂයක්වත් සම්බන්ධ නැහැ ගිනි කූරේ තියෙන දැල්ලට. ගිනි කූරේ තියෙන දැල්ල සම්බන්ධයි කොහෙන්දද? පහන් දැල්ල ඇති කරපු හේතුව තියෙනවනේ. තෙළු ඉතිරි තියෙන තැනක තාපාංකය වැඩි කරන තමයි මේ ඵලය. ගිනි කූරේ තියෙන ගින්දර කියන ඵලය හේතුයි පුතෙන්ටද? තෙළු ඉතිරි තියෙන තැනක තාපාංකය වැඩි කරනවා, තේජෝ ස්වභාවය වැඩි කරනවා කියන හේතුවටයි සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ හේතුව නිසා එතනින් ඵලයක් හටගත්තු එක තමයි පහන් දැල්ල කියලා අපි කිව්වේ. දැන් යථාර්ථය ගත්තාම හේතුඵල ධර්මයක් වුණා. මේ ඵලයේ හේතුවක් ඇති කෙරුව හේතුව නිසා තව ඵලයක් ඇති වුණා කියලා සිද්ධියක් තියෙනවා. තේරණේ? මේක කිසි සම්බන්ධයක් නැහැ. දැන් ලෝකය කතා කරන්නේ මේ සත්‍ය මරණය මැත්තේ උපදින මේ සත්‍යය කියන මේ විපාක ටික. උපදිනවා කියන තැනත් විපාක ටික. විපාකේ අරගෙන මේ කතා කරන්නේ. තේරෙනවද? විපාකෙන් විපාකේ අරගෙන කතා කරන නිසායි මේ විපාක සිතේ ව්‍යාපාරණයක් නැහැ. මෙයා තව විපාක සිත කැටි කරනවා, මෙයා තව විපාක සිත කැටි කරනවා, ඔහොම ගිහිල්ලා කෙනෙක් ඉපදිලා ඉන්නවා කියලා එකකුත් නැහැ. මේ විපාක සිත ප්‍රතිසන්දි වශයෙන් ගියා කියලා එකකුත් නැහැ. ඒක මේ සිත නිකන් දැනටම අනුමානද දැනගන්න. මේ සිතේ ව්‍යාපාරණයකුත් නැතුව ප්‍රතිසන්දියට පැමිණීමකුත් නැහැ මේ සිතේ. අපි නිකමට කියමු දැන් මේ සිත වගේ දකින මේ විපාක සිත අපි පුද්ගලයා අපි සත්වයා කියලා කියන දැන් ඉපදිලා කියන තැන දකින විපාක සිත කියන්නේ කෙනෙක් උපන්න කියන්නේ එතන විපාක සිත වගේ උපමා කරගන්න ගිනි පෙල්ලේ තියෙන ගින්දර ටිකට මේ ගිනි කූරේ තියෙන ඒ ගින්දර ටික ඊගාව ගින්දර ටිකට සම්බන්ධ නැවද මේ තියෙන විපාක ටික ප්‍රතිසන්දි මාත්‍රනේ විපාකයකට සම්බන්ධ නැහැ තේරණේ නමුත් එහෙනම් මේකෙන් ඒකට ගත්තෙත් නැහැ ඒකෙන් මේකට ගියෙත් නැහැ මොකුත් නැහැ නමුත් ගිනි කූරේ තියෙන ගින්දර උපකාරයි තෙළු ඉතිරේ තියෙන තැනක තේජෝ ස්වභාවය ඇති කරන්න ඒ නිසා හටගත්තේ ඒ වගේ මේ ගිනි කූරේ තියෙන ගින්දර වගේ මේ විපාකසිත අවිද්‍යාවෙන් කර්ම නිමිත්ත ඇතිකරنده උපකාරයි. හරිද? කර්ම නිමිත්ත ප්‍රතිසන්දිත යන උපකාරයි. අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව කියන කී දෙන්නේ විපාක නාම රූප දෙකේ දුක්ඛ අඥාන. දුක නොදන්නා කම නිසා විපාකෝ දැන් අපි චක්කු ඥාන වගේ ටික ගන්නකො විපාක ටික. ඔය ටිකේ ඇත්ත ඇති හැටි මේ හටගෙන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා විපාක ටික විපාකෙන් අවතන් කරන්න නොදන්නකොට විපාක ටික ඇති බවට අරගෙන තණ්හා මාන දිට්ඨි වශයෙන් යෙදෙන ඔන්න කර්ම. කර්මසිතකින් ප්‍රතිසන්දි වශයෙන් ගියා කියන්නේ දැන් මේ ප්‍රතිසන්දිය විපාකයේ මේ විපාකයේ අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේක ගලවන්න පුළුවන් අපිට මේ භ්‍රමචර්යාව හෙලි වෙන්නේ. තේරෙන්නේ? බැරි වෙලා මේක ව්‍යාපාරණයක් තිබුණොත් අපිට ගොඩ යන්න බැහැ. ඇයි මේ අන්තිම සිතත් අවස්ථක උපදලානේ අතහැරෙන්නේ? මේ සිත අතරින් තව සිතක් උපදවන මේ සිත අතරින් තව සිතක් උපදවන අපිට ගොඩ යන්න පුළුවන් නේ බෑ ඒ හින්දා සිතෙන් සිත ව්‍යාපාරණයක් මේ සතන යථාර්ථයට නෑ අපි හිතාගෙන චිත්ත පරම්පරාවක් තියෙන අඛණ්ඩව ඉපදුන දවසේ ඉඳලා කවදාම හරි දවසක සසරේදී නිර්වාණයට පත් වෙන තා චිත්ත පරම්පරාවක් තියෙන කියලා මම කියන චිත්ත පරම්පරාවක් තියෙන නිවන් දකින්න බෑ කියන්නේ ඇයි මෙයා මැරෙන්නේ ඊගව කියන හදලා හදන්නතු වූ තිබෙන්නේ නිවන. නමුත් මෙහෙම නමුත් හැම වෙලාවෙම හොඳට දකින්න මේ සිත නත හටගෙන හට ගන්නවා. නිරුද්ධ වෙනවා. අවිද්‍යාවට හටගෙන නිරුද්ධ වෙන බව නොදන්නා කම නිසා ඇති බවට සිහි කරනවා. මේ සිහි කිරීම අවිද්‍යාව පත්‍ය සංකාර සිහි කරපු නිසා නැවත හොයාගෙන යනවා. මේ දැනීම සංකාර පත්‍ය විඥාන. මේ මේ හිතේ සිත් සම්බන්ධයක් නැහැ. හැම වෙලාවෙම මේ ස්කන්ධය හේතු ප්‍රත්‍යයයි. ව්‍යාපාරයක් නැහැ. පැටවු නැහැ. සිත් පැටවු නැහැ. තේරණේ. ඒ නිසා මේ මම කතා කිව්වේ මේ දිට්ඨි සහගත වස්තු හරි අපි ඉගෙන ගන්නවා කියන්නේ බන නැත්නම් සාසන ඉගෙන ගන්නවා කියන මෙන්න මේ පොයින්ට් මේවා ඉගෙන ගන්න ඕනේ නැත්නම් අකුරු දන්න ඕනේ කියලා මේක කියවන්න බැරි නෑ පුළුවන්. එතකොට දැන් මේ සැකිල්ල අපි ඉගෙන ගත්තාම සත්‍ය මරණ මාත්‍ය උපදිනවා කියලා කියන්නේ නෑ කියලා කියන්නේ මෙයා හේතුඵල ධර්ම දන්නේ නැහැ. මේ ඵලයෙන් ඵලයට ගැට ගන්න එක ටග් ගාලා මට කාරණාවක් තේරෙනවා. ලෝකය කතා කරන්නේ මෙහෙම නේද කියලා තේරෙනවා. මේක මොන විදිහට තියෙන්නේ මේක වැරදි කියලා තේරෙනවා. මෙතන තියෙන හේතුඵල ධර්මයක් නේද කියලා ටග් ගාලා තේරෙනවා. ලෝකයේ ස්වභාවය තමයි ලෝකයේ දෙවියෙකුටවත් මාර්ගයට ඩක්නට බෑ කිව්වේ හේතුඵල ධර්ම පෙන්වන්න බෑ. ලෝකයට පුළුවන් ඵලයෙන් ඵලය ඇඳලා කතා කරන්න. ගිනි මේ ගින්දර ටිකක් පත්තු කරන මේ පහන ඊගා පහනක් පත්තු කරගෙන යයි. ඒ පහන තව පහනක් පත්තු කරගෙන යයි කි මේ වගේ එක පහනෙන් බොහෝ පහන් පත්තු කරගෙන යයි වගේ තැනකින් තමයි ලෝකේ කතා කරන්නේ. ගහ නිසා හේව නැල්ලාවක් වැටෙනවා කියලායි කතා කරන්නේ. ඈ
රූපෙන් සාසති දෙන්නේ නැතහැරලා නාමයෙන් සත්‍ය පරපරාව කියන නාමයෙන්
සාසති. නාමයෙන් සාසති දෙන්නවා. ඒක දැන් අපි දැනගන්න ඕනේ අඥාන ජීවන කියලා. ඒ කියන්නේ දැන් සත්‍ය මරණය මත වෙන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ආ දැන් ඒ මේ කිරිය මොකද? රූපයෙන් වෙන්නේ නැහැ කියලා තැහැරේ නාමයෙන් වෙනවා කියලා පෙන්නවා. කියලා ඒකයි මේ මේ ටික ඉගෙන ගත්තාම අපිට කොච්චර ප්‍රදේශයක් හෙලි වෙන්න ඕනද කියන එක තේරුම් ගන්න ඕනේ. මේ ශාසනයේ ඒකයි ගොඩ යන්නේ අපි ඉගෙන ගන්නේ එයාට සම්පූර්ණ තමන්ව නිරාවරණය වෙනවා. ඒ කියන්නේ මේ හේතුඵල ධර්ම ගැන සැක නැති වුණේ නිකන් නෙමෙයි. දැන් දිට්ටි කෙලෙසේ ගිහුණා කියන්නේ හේතුඵල ධර්ම දැනන නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාර්ථ ගෙවුණා කියනකොට නිකම්ම ටිකක් ගෙවුණා නෙමෙයි. සත්‍යය මරණයෙන් මත් වෙනවද නැද්ද කියන මේ ඔක්කොම ගෙවුනේ ඔය වගේ අවබෝධයක් නිසා. එතකොට කෙනෙක් මේ ප්‍රශ්නේ සත්‍ය ඒක මොකද සැකිල්ල තියන්නේ යාට ඒ සැකිල්ල පුරවපු පෙරුවේ හම් වලින්ද පුළුන් වලින්ද කියන කාරණාව යාට අදාළ නැහැ. මේ සැකිල්ල පුරවන්න පුළුවන් කුලින් වලින් පුරවන්න පුළුවන් හම් වලින් පුරවන්න පුළුවන් තනකොළ වලින් පුරවන්න පුළුවන් පැටි වලින් පුරවන්න පුළුවන් නේද? ඒ වගේ හම් වලින් කුලුම් වලින් තනකොළ වලින් පුරවන වගේ තමයි සත්‍ය කියන නමින් පුරවන්න පුළුවන්. නැත්තම් ගිනි පෙරෙම ගින්දර ගිනි දෙල්ලයි කියන එකෙන් පුරවන්න පුළුවන්. ඔය වගේ නොයෙක් නොයෙක් වචන ගන්න පුළුවන්. ඈ නැත්තම් පෙර කර්මයමයි අපි විඳින්නේ. පෙර කර්මයම විඳිනවා කිව්වොත් ඒක වැරදි. පෙර කර්ම විඳින්න නැහැ කිව්වොත් ඒකත් වැරදි. පෙර කර්ම විඳිටක් පුළුවන් නැතිනම් පුළුවන් ඒකත් වැරදි. පෙර කර්ම විඳින්නෙත් නැහැ නැත්නම් කිව්වොත් ඒකත් වැරදි. අන්තිම ඒ තියෙන්නේ තෝරන.
ධර්ම කර්ම තේ සැකිල්ල හරහා තමයි බලන්නේ.
ඔක්කොම තියෙන්නේ ඒක. එතකොට එයාට හොඳට තේරෙන්න ඕනේ මෙයා මේ ප්‍රශ්නේ අහනකොට මෙයා ඉන්නේ කොතනද කියලා. මෙයා මේ අන්තය අසුරු කරගෙන ඉදීමින් මේ වචන කිව්වේ කියන එක තේරුනේ නැත්නම් එයා කොහොමද මෙයාගේ දෘෂ්ටිය දුරු කරන්නේ? ලෝකයා ස්වභාවයෙන්ම ආත්ම දෘෂ්ටියෙන් ප්‍රශ්න අහන්නේ. හැම වෙලේම ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේ අනාත්ම අවබෝධය තියෙන්න ඕනේ. ආත්ම දෘෂ්ටියෙන් අහන ප්‍රශ්නයට උත්තර නොදී ඒක වළකලා වාරණය කරලා එයාට උත්තර නොදෙන තත්ත්වයට පත් කරලා අනාත්මය පෙන්වන්න පුළුවන් හැකියාව තමන් ගාව තියෙන්න ඕනේ. එතකොට ඒ වචනේ උපද්දන පුද්ගලයා සම්පූර්ණ වචනෙත් එක්ක දැකලා තියෙන්න ඕනේ ඉස්සරහට. මෙයා අහනකොට මෙයා සම්පූර්ණ මෙයා මේ දෘෂ්ටියේ පිටිපස්සේ ඉන්නේ මෙහෙම කෙනෙක් උච්ච දෘෂ්ටිය අසුර කළ කෙනෙක් කියන එක තේරිලා තියෙන්න ඕනේ. මොකද දැන් දැන් එයා අහන ප්‍රශ්නෙින් පුද්ගලයා විනිවිද දකින්න තරම් හැකියාව තියෙන්න වෙන ධර්මය ඉගෙන ගන්න කෙනාට එක තැනක තියෙන. එතකොට මේකට දස අව්‍යාකත වස්තු තව පැත්තෙන් කියන තපනීය ප්‍රශ්න කියලා. ඈ ඒ කියන්නේ මේ ශාසනයේ ප්‍රතිඋත්තර දෙන ක්‍රම හතරක් තියෙනවා. ඒකාංශ ව්‍යාකරණය කියලා මොනවාද ප්‍රශ්නයක් ඇහුවොත් ඒක හෙළාම උත්තර දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සියලුම සංස්කාර ධර්ම අනිත්‍යද කියලා ඇහුවොත් ආයෙ බෙදන්න ඕනේ නැහැ. ඔව් කියලා කෙලින්ම උත්තර දුන්නේ නැහැ. තේරෙන්නේ? එතකොට සියලු සංස්කාර ධර්ම අනිත්‍යද කියලා. එතකොට කර්ම කළාම අපාය යනවද කියලා ඇහුවොත් ඔව් කියලා උත්තර දුන්නද වැරදි. නැහැ කියලා උත්තර දුන්නොත් ඒත් වැරදි. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සර බෙදන්න ඕනේ. කර්ම තියෙනවා කුසල කර්ම සහ අකුසල කර්ම කියලා දෙකක්. අකුසල කර්ම කළොත් නම් අපාය යනවා. කුසල කර්ම කළොත් අපාය යන්නේ නැහැ කියලා උත්තරයේ ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනේ බෙදා දක්වලා. ඒකට කියනවා විභජ්‍යවාදීව උත්තර දෙන්න කියලා. ඈ
විභජ්‍යවාදීව.
ඊට පස්සේ තියෙනවා පටිපෝච්චිතා. එතකොට ඒකෙදි ප්‍රශ්නේ අහන කෙනාගෙන් ප්‍රශ්නයක් අහනවා. හොඟා අපිට දහමෙන් දැන් අර කෙනෙක් ඇහුවොත් මම මහතද කියලා කාට වඩාද කියලා අපිට අහන්න පුළුවන් නේද? දැන් එයාගෙන් ප්‍රශ්නයක් අහන්න නැතුව අපි උත්තර දුන්නොත් වැරදි. මහතද කියලා ඇහුවොත් මෙයා කාට වඩා සාපේක්ෂද අහන්න කියලා කවුද නෑ කියන්න ඕ ඔව් කියන්න නම් එයාගෙන් ආය අහන්න වෙනවා අපිට කාට වඩා. එතකොට අහවලට එයාට වඩා නම් මහත නැත්නම් එයාට වඩා කෙටි කියලා අපිට උත්තර දෙන්න හැකි නේද? ඕකට කියනවා පටිපුච්චිතා. එතකොට තව එකක් තියෙනවා තපන. ප්‍රශ්නේ ඇහුවට උත්තර දෙන්න. ඒ තමයි මේ වචන දා මේ දිටි කියලා කියනපු වචන ගහන. ඕකට කියනවා දස අව්‍යාකත වස්තු කියලා. අව්‍යාකත කියන්නේ ව්‍යාකෘත නොකරන ලද්ද නොකියන ලද්ද. අර වෙනද ගත්තේක ගන්න එපා කුසල කුසල වශයෙන් නොකියන ලද්ද කියන එක නෙමෙයි. අව්‍යාකත කියන වචනේ තේරුම නොකියන ලද්ද. අතනදී අව්‍යාකත කියන්නේ කුසල කුසල වශයෙන් නොකියන ලද්ද. මෙතන කුසල කුසල වශයෙන් කියන එක නෙමෙයි උත්තර වශයෙන් නොකියන ලද්ද. එහෙම ඇහුවාම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. ඒ හින්දා මේකට කියනවා තපනීය ප්‍රශ්න කියලා. හැබැයි තපනීය ප්‍රශ්න කියන එකෙන් ගොළුවේ කෝගේ කට පියාගෙන ඉන්නවා කියන එක කළා හැම නෙමෙයි. සත්‍ය මරණය මත උපදින වෙනවාද කියලා මොකුත් කියන සත්‍ය නැති වෙනවා එහෙම නෙමෙයි. සෝභිතාවගුරු මගෙන් ඇහුවා කියන්නකො මේ සත්‍ය මරණය මත උපදීද කියලා. ඔයාගේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ නැහැ. ඔව් කිව්වොත් උත්තරයක් දුන්නානේ. නැහැ කිව්වොත් උත්තරයක් දුන්නානේ. උපදින්න පුළුවන් නැතින්න පුළුවන් උත්තරයක් දුන්නානේ. උපදින්නේ උත්තර දුන්නානේ. ප්‍රශ්නයක් ඇතිවෙතම තැබිය යුතු. ඒකෙන් මම කටහොල්ලන්නේ නැහැ කියන එක නෙමෙයි. මම කියන්නේ මොකද්ද? සත්‍ය මාර්ගමද? සෝභිතාඳුර එහෙම ඇහිම සුදුසු නැහැ. කිව්වහම දැන් ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැ. ප්‍රශ්නේ තාම එහෙමම හිර වෙලා. තේරෙන්නේ? ඒ කියන්නේ වාස්තු කියන්නේ එහෙනම් සත්‍ය මාර්ගෙම තිය උපදිනවද කියලා මගෙන් ආයහයි. එහෙම අනේක සුදුසු නැහැ කියලා මම කියනවා මිසක ඒක යාවක් කියන්නේ. ඒතකොට තාම ප්‍රශ්නේ ලියුනේ නැහැ. ඒ කියන්නේ එහෙනම් උපදින්න පුළුවන් නැතිවෙන්න පුළුවන්. එහෙම තහනේක සුදුසු නැහැ. හැම වෙලාවෙම ප්‍රශ්නේ තබනවා කියන එකෙන් කියන්නේ මම කට පියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි කියන එක තේරුම් ගන්න. එයාගේ ප්‍රශ්නේ ලියන්න යන්නේ. ඊට පස්සේ මොකද උපදිනවද කියලා හම එහෙමත් දෙන්නේ නැහැ කියලා. නැද්ද කියලා හම එහෙමත් දෙන්නේ නැහැ කියලා. උපදිනවද නැද්ද කියලා හම එහෙමත් දෙන්නේ නැහැ කියලා. උපදින්නේ නැහැ නැත්නම් එහෙමත් දෙන්නේ නැහැ. මොකද්ද මේකේ තේරුම? කිව්වහම එතකොට මට කියන්න දෙනවා අනාත්මයි. හොඳයි. මෙන්න මේ ටික මෙහෙම බලන්න කියලා මම යමක් දැන් මෙයා අහන්නේ කියලා. දැන් එයාගේ ඇතුලේ හිස් තේරෙන්නේ. එයාගේ තියෙන තියෙන ටික එළියට දැම්ම ප්‍රශ්නේ ලෙහෙන්නේ නැහැ, උත්තර නැහැ. දැන් කුහුලා. දැන් ඕනෙකම කියනවා ඔයාගේ ප්‍රශ්න ටිකට උත්තර ඕන නම් මෙන්න මේ ටික මෙහෙම කරගෙන ඉන්නකො නැත්තම් මේ ටික මෙහෙම බලන්න ඕක කියලා මම උපායක් දෙනවා. ඒ ටික සම්මර්ෂණය කරන්න ගියාම මම මෙහෙම තියෙන තැනක ඇත්ත පේනවා එයාට. මෙහෙම ප්‍රශ්න අහපු මම නේද වැරදි කියලා. අර මම කියන්නේ දැන් ඈත වෙලක පඹයක් ඉන්නවා. ඈතට පේන මිනිසෙක් වගේ. දැන් මේ පඹය ඉන්න පැත්තේ ඉඳලා අපි ගාවට කෙනෙක් එනවා. එන කෙනාගෙන්ද අපිට පේන්නේ පඹයා වගේ මේ මිනිස්සයා වගේ. පඹයා ඉන්න තැන ඉඳලා කෙනෙක් එන්නේ අපි අහනවා අපිට මිනිස්සෙන්න පේන්නේ මේ අර මිනිස්සයා මරණයෙන් පස්සේ උපදීද? දැන් මෙයා කියන එහෙම සුදුසු නැහැ. මරණ මතු උපදින්නේ නැද්ද? එහෙම තහන එක සුදුසු නැහැ. උපදින්නෙත් නැත්තේ නැද්ද? එහෙම අහන එක සුදුසුත් නැහැ. උපදින්න පුළුවන් නැතිවෙන්න පුළුවන්. එහෙම අහන එක සුදුසු නැහැ. මොකද මේ අහන එකට සුදුසු නැහැ කියන්නේ? උත්තර කියන්නේ. චුව්වා තාම මේ ගොඩෙන් දම මෙයා මේකට ටිකක් යට ගන්න. එහෙනම් මෙන්න මේ අලිපාරු වපුඩ ඉස්සරහට යන්නකො. කියලා යවනවා. ගියාම මෙයාට තියෙනවා පබය. ඇත්ත තියා මනුස්සයෙක් දැක්කහම එතකොට මෙයාට තේරෙනවා පබය උටන මනුස්සයා කියලා ප්‍රශ්න අහපු මම වැරදි කියන එක තේරෙනවා. අර මනුස්සයා උත්තර දුන්න නම් දුන්නු හැම උත්තරයක්ම වරදින් උත්තර දුන්නොත් තමයි වරදින්නේ නේද කියලා එදාට පේනවා. නේද? අන්න ඒ වගේ ක්‍රමයක්. ස්කන්ධ මාත්‍රයක් වෙච්ච තැනක සත්පුද්ගල කායෙන් ප්‍රශ්න අහනකොට සත්පුද්ගල භාවයට උත්තර නොවි අනාත්මයේ අනාත්ම ස්කන්ධ ටික ප්‍රකට කරගන්න පරියායක් වෙනවා යාට. ඒ ටික තේරෙනකොට මෙහෙම අනාත්ම ස්කන්ධයන්ගේ පැවැත්ම තියෙන තැනක සත්පුද්ගල භාවයෙන් ප්‍රශ්න ඇහිම වැරදී කියලා එයාට තේරෙනවා. එයාට තේරෙනවා ඇහිම විතරක් නෙමෙයි එදා උත්තර දුන්නොත් උත්තර දුන්න කෙනා මොන තරම් වැරදිද කියලා තේරෙනවා. අනේ ඒ නිසා මේ තපනීය ප්‍රශ්න මේ ප්‍රශ්න ටික සැකිල්ල ගන්න. සැකිල්ල පුරවපු බුලුන් ටික නේ බුලුන් ටික ගත්තා කියලා මේ හැඩේ හදා ගන්න බෑ. මේක පුරවපු රෙදි කැල ටික අරගෙන වැඩක් නෑ. සත්‍ය මරණ මත උපදී නැති වෙයි කියන වචයෙන් ටිකේමදීද මේ සත්‍ය මරණ මත උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් කියන මෙන්න මේකයි ධිට්ඨිය කියලා කියන්නේ. මේ වචන ටිකයි කියලා ධිට්ඨිය කියලා ওই වචන ටික අල්ලගන්න එපා. මේ උපමාවක් ධිට්ඨිය කියන එක පෙන්වන්න ගත්ත වචන ටික. ඔය වචන හරහා පෙන්වන ධිට්ඨිය වෙනම දකින්න. මෙන්න මේ ස්වභාවයයි ධිට්ඨිය ආශ්‍රය කියලා කියන්නේ. අවිජ්ජාස තත්කතම අවිජ්ජාස කියලා කියන්නේ දුක්ඛය අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධකාණේ පටිපදාය අඥානං පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්ත අපරන්තේ අඥානං ඉදප්පච්චේත පටිච්ච සම්පන්නේසු ධම්මේසු අඥාන යායව රූපාඥානං අදසන. එතකොට දුක නොදන්නකම දුක ඇතිවීම නොදන්නකම දුක නැතිවීම නැති කරන මඟ නොදන්නාකම පෙර කෙලවර පෙර ජීවිතයේ පෙර අතීතයේ ගැන නොදන්නාකම අනාගතයේ නොදන්නාකම අතීත අනාගත දෙක අතීතේ නිසා වර්තමානයත් වර්තමානයේ සහ අනාගතේ යනවා කියන සිද්ධිය මේ පටිච්ච සම්පද ධර්මයේ ගැන නොදන්නාකමක් කියනවා නම් මෙන්න මේ නොදන්නාකම ඒව රූපාඥාන එකී ඵලයෙන් ඵලයට ගැට ගහලා බලන තැනක කතා කරන තැනක දකින්න මේ අඥානයක ප්‍රතිඵලය. අඥානය කියලා කියනකොට මේ දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං කියනකොට ওই වචන නෙමෙයි මේක කියන්නේ මම. මේ හැම එකකම දැන් ඒ කෙලෙස්ෙ පෙන්වන්නට මෙතෙන්දී උපයෝගී කරගත වචන ටික මේ වෙන්න පුළුවන්. නමුත් ඒ අඥාන අදස්සන බව ওই වචන ටික විතරක් එහෙම නෙමෙයි. ජීවිතේ හැම දෙයක් හරහාම ඒව රූපා මේ වගේ යම් නොදන්නාකම පවතින ස්වභාවයේ තත්ත්ව පරිදි නොවැටෙන ක්‍රම දකින්ද මොකද්ද අවිද්‍යාව කියන කාරණාව. මෙතනදී දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියන එකෙන් කියන මේ එහෙම මේ වචන ටික දන්නේ නැති කම නේද කියලා වචන ටික එල්ලෙන්න එපා. මේ අඥාන බව අදස්සන බව අවිද්‍යා ධාතුව ඔබට කියන්න සුරුවුයි. අවිද්‍යා ධාතුව පෙන්නා ගණ්ඩ ගත්ත එක වචන ටික. ඒ වචන ටික තියෙන තැනත් අවිද්‍යා ධාතුව තියෙනවා. ඔය වචන ටිකෙන්ම විතර නෙමෙයි අවිද්‍යා ධාතුව අපිට එන්නේ. තේරෙන්නේ? ඒ කියන්නේ මේ ඒිට මෙහා ඉදිනදා ජීවිතයේ යම් යම් දේවල් නොදන්නා කියන කමිනුත් මේක එන්න පුළුවන්. මෙතන මේ ස්වභාවය නොදන්නා කියන කම දකින්ද ඒ වගේ යම් තැනක ඒ ධර්මතාවයේ පවතින ස්වභාවය නොදන්නා කම ගන්න මෙන්න මේකයි අවිද්‍යා ධාතුනට අවිද්‍යා ආශ්‍රය කියලා කිව්වේ කියලා මෙන්න මේ ටිකට පෙන්නනවා අවිද්‍යා ආශ්‍රව කියලා. ඕකේ ඕකේ පිටි විස්තර කරනවා එන ගොඩක් විස්තර කරන්නේ ඒ නොදන්නා කම හේතු නොදන්නා කම ඇතුළේ නොදන්නාකම ඇසුරු වෙනකම හේතුයි ආයත නොදන්නාකමට. ඒක අවිද්‍යාව හේතුයි අවිද්‍යාව ආශ්‍රයට, අවිද්‍යාව ආශ්‍රය හේතුයි ආයත අවිද්‍යාවට කියලා ඕකද ওই විදිහටම වෙනවා. එතකොට ඔන්න ඔය හතරට කිව්වා කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ හතරට කිව්වා මොකද්ද? ආශ්‍රව කියලා. හරිද? එතකොට දැන් මේ මාතෘකාවේදී අපි විස්තර කරේ ආශ්‍රව ධර්මා කියන එක. එතකොට මේ කතනේ ධම්ම නොආශ්‍රව. දෙවිදී නම් මේක දෙකට කඩන ගොඩක් තියෙනවා. ආශ්‍රව හතර ඉදන් විස්තර කරගන්න ඕන නම් හිතන්නේ දැන් මේ චෛත්‍ය දෙකේ. අපි මේ චිත්‍ර කොටස හිත කතා කරමුනේ. අසවාරිය කොටස් තියෙනවා නැත්නම් කොලක් මේක තියෙනවා. ඒක කොහොමද? කමනේ. එහෙනම් මතු සම්බන්ධයි. හිත දවසේදී මේක දෙවෙනි කොටසට කතා කරගන්නවා.